සාදු 2020 වසරේ පළවෙනි මාසේ 21 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි අපි සියලු දෙනාම සසර අතරමං වුණු පිරිසක් හැටියට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන වනු සිටියත් ඒ ධර්මයේ ජීවමානයි කියන අදහසින් යුක්තව අප ඒ ධර්මය අපේ ජීවිත තුළ ජීවමාන කරගන්න මහන්සි වෙන පිරිසක්. පින්නතුන්ට නිදහස තියෙනවා මේ ලෝකේ තියෙන විශිෂ්ට දාර්ශනික සංකල්පවලට ඇහුම්කම් දෙන්න, එවැනි පොත්පත් කියවා බලන්න, ඒවායේ අරුත් ගොඩ නගා ගන්න, තමන්ගේ ජීවිතේ සාදා ගන්න නිදහස තියෙනවා. එවිට තමයි පින්නතුනේ අපිට සැක කුකුස් නැතුව දෙයක් කියන විට නිවැරදිව හඳුනා ගැනීමේ පහසුව හැකියාව තියෙන්නේ. එනිසා තමන්ගේ හිත පූර්ණයට පත්වෙන්න නම් අපි පූර්ණව අධ්‍යයනය කළ යුතුයි. සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේට පවා අර සියලු සස්ශාස්ත්‍රවරු පසුපස ගමන් ගිහිල්ලා ගමන් කරලා ඒ ධර්මයන් වල කෙල පැමිණිච්ච නිසා තමයි සැක නැතුව මේ විය යුතුයි නිවන් මඟ කියලා පටිසෝතගාමී ප්‍රතිපදාව තුළ ඍජුව පිහිටන්නට හැකියාව ලැබුණේ. ඉතින් මේ පින්නතුනුත් බොහොම පරිණත අන්දමින් මේ රටේ තියෙන හැම ඉගැන්වීමක්ම හැම භාවනාවක්ම එහෙමත් නැත්නම් හැම දාර්ශනික පදනමක්ම කියවා බලා පරිශීලනය කළ පිරිසක් නම් ඒ ඇත්තන්ට මේ වචනේ තුළ සැක උපදින්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ වචනයට වටිනාකමක් දෙන්න පුළුවන් සුතමේ ඥානයක් තමා සතුව තිබීම නිසා. එහෙම නැත්නම් මේ වචනවලට අඩු පදනමක් අඩු සංකල්පයක් ලබා දුන්නාම මේ වචනය වටිනකමක් නැහැ. ඒට වැඩි අගයක් ලබා දීමට හැකියාව තියෙන්නේ එය හඳුනාගත්තාම පමණයි. හරියට මෙන්න මේ වගේ උදාහරණයක් දක්වන්න පුළුවන්. ලංකාව මොනතරම් ශාස්ත්‍රීය රටක්ද වාසනාවන්ත රටක්ද කියලා තේරෙන්න නම් රටවල් වල සංචාරය කරලා එන්න ඕන. එතකොට නේද තේරෙන්නේ ලංකාව මොනතරම් ශාස්ත්‍රීයයි, මොනතරම් වැදගත්ද, මොනතරම් ගහකොළ තියෙන හරිත රටක්ද කියලා තේරෙන්නේ එතකොට. එහෙම නැත්තං ඒ අගේ තේරෙන්නේ නැහැ වගේ තමයි ලංකාවේ ඉන්නකොට යාට හිතෙන මුළු ලෝකෙම මෙහෙම වෙන්නේ නැති කියලා. ඒ වගේ අපිට අර දහමත් තියේදී සමහරලාට ඒ කාඩු සැලකිල්ලක් ඇති වෙන්නේ සසර දුක ලෝකේ අන් අයට තියෙන දුක් වේදනා හඳුනන් නැති නිසා වෙන්න පුළුවන්. ඒ නිසා මේ මොහොතේ දැන් මේ ධර්මය දුර්ලභයි කියන අදහසින් තොරව හරිම සුලභයිනේ සද්ධර්මය කියලා හිතුවොත් එයා එවිට ලබා දෙන්නේ එච්චර හොඳ සැලකිල්ලක් නෙමෙයි. ඉතින් වීරිය මද වුණොත්, ශ්‍රද්ධාව මද වුණොත්, ප්‍රඥාව මද වුණොත් ගමන අඩාල වෙනවා. ඉතින් ඉස්සරහට ගෙනියන්න සතර සම්‍යප්පදානයෝ වඩාගෙන තමන්ගේ අරමුණ කරාම සිත තල්ලු කරගෙන යන්න, තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න කම් සිත තල්ලු කරගෙන යන එක තමන්ගේ සතර සම්‍යප්පදාන වීරිය. උවමනාව කියන එක නම් තියෙනවා කියලා පේනවා. උවමනාව තිබුණු පමණින් සියල්ල සාර්ථක වන්නේ. ඒකට තව දේවල් අවශ්‍යයිනේ. හරියට අර පෝසත් වෙන්න සියලු දෙනාටම උවමනාව තියෙනවා. නමුත් හැමෝටම පෝසත් වෙන්න බෑ. ඒකට හේතුව තමයි උවමනාව තිබ්බට ඔවුන් ළඟ තාක්ෂණය නෑ, දැනුම නෑ, ක්‍රියාමාර්ග ගන්න දන්නේ නෑ, ස්ථානෝචිත නෑ, කාලෝචිත නෑ. තව එකක් හේතුවත් වාසනාව භාග්‍ය කියන එක ගැළපිලා නෑ, පරිසරය ගැළපිලා නෑ. මොකක් හරි හේතුවක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ පින්නතුනේ ධර්ම අවබෝධය සඳහාත් එසේමයි. ධර්ම අවබෝධය සඳහාත් එසේමයි. ඒ සියල්ල ගැළපීමක් ඇති වෙන්න ඕන. ඉතින් මොකද්ද මේ අවබෝධය අවබෝධය කියලා කියන්නේ? මමත්වය දුරුවීම, සක්කාය දිට්ඨියේ ප්‍රහාණය, සීලබ්බත පරාමාසයේ ප්‍රහාණය, විචිකිච්ඡා ධර්මවල ප්‍රහාණය තමයි ධර්ම අවබෝධය කියලා කියන්නේ. ඒ ආරම්භය. ඊට පස්සේ එතනින් තුනී වෙලා යන පංච උපාදානස්කන්ධයක් වඩා ඒ නිරෝධය වඩා ගන්න ඕන. එච්චරයි. සෝවාන් වෙන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධය ආදීනවය බැලීම. සකදාගාමි වෙන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධය ආදීනවය බැලීම. අනාගාමි වෙන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධය ආදීනවය බැලීම. අරිහත්වයට පත් වෙන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධේ ආදීනවය බැලීමමයි. වෙන දෙයක් නැහැ. ධර්මයේ සඳහන් විදියටම හුම තමයි තියෙන්නේ පින්නතුනේ. ඒ නිසාවෙන් තමයි බුදුපියාණන් වහන්සේ කැටි කරලා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා දුක දුරු කරනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය දුරු කිරීම. පංච උපාදානස්කන්ධය මනවින් හඳුනාගත්තොත් ඒක අපහසු වෙන්නේ නැහැ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මෙන්න මේ දේවල් ටික තමයි පින්නතුන්ගේ අභ්‍යන්තරයේ තුළ සියලුම කාලගෝට්ටි ඇති කරන්නේ. සියලුම විදුලි කෙටීම්, හෙන පිපිරීම් ඔක්කොම සිදු වෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය ඇතුළේ. මේක මම මගේ ආත්මය කියලා සංඥා පොදි අල්ලගෙන ඉන්නකම් විසඳුමක් නැහැ. බේරුමක් නෑ. මේක මායාවක්, මේක පස්සේ දුවන්න එපා. මේක රැවටීමක්, මේක පස්සේ දුවන්න එපා. මේක අතහැරලා දමන්න කියන පණිවිඩය තමයි බුදුහාමුදුරුවෝ ලබා දෙන්නේ. කරතියන් යන්න එපා. මේක අතහැරලා දමන්න. ගන්නෙත් සිතින්නම් පින්නතුනේ, අතහරින්න වෙන්නේත් සිතින්ම තමයි. උපාදානය කරගන්න විදිය දන්නවා, අත්හරින්න දන්නේ නෑ. උපාදාන සිදුවන්නේ අනුසෝතගාමී ප්‍රතිපදාවෙන්, උපාදානය දුරු කරන්නේ පටිසෝතගාමී ප්‍රතිපදාවෙන්. අවසානයේ එයා අනුසෝත පටිසෝත කියන දෙකත් අත්හැරලා යනවා. අන්න එතන තමයි නිවැරම පටිසෝතගාමී ප්‍රතිපදාව හැදෙන්නේ. දැනට පටිසෝතගාමී කියලත් හදාගන්නේ අනුසෝතගාමී ප්‍රතිපදාවක් වෙනවා නම් එයාට සිද්ධ වෙනවා අනුසෝත පටිසෝත දෙකම අත්හැරලා යන්න. පුළුවන්ද ඔබට මේ මොහොතේ ලෑස්තිද අනුසෝත පටිසෝත මාර්ග දෙකම අත්හැරලා යන්න? හැබැයි සංඥාව නම් පිහිටවන්න බෑ. තේරුණා නේද? දැන් පින්නතුන්ට අනුසෝත පටිසෝත කිව්වම පොඩ්ඩක් හරි තේරෙනවා. පොතෙන් හරි මතක් කරලා මොනවා හරි ඉමේජ් එකක් ඇති. ඒත් දැන් අනුසෝත පටිසෝත ගාමී දෙකම අත්හැරලා යන්න කිව්වහම විමතියකට, පුදුමයකට ඔබපත් වෙනවා. ඒ ඇයි? ඇයි මීට පෙර අහලා තිබුණේ සංඥාව පිහිටවා ගන්න විදියක් නැහැ? මොන පොතේද තිබුණේ කියලා අහන්න තමයි වෙන්නේ. කිසිම පොතක කිසිම තැනක ලෝකේ කියලා තිබිලා තියෙනවද අනුසෝත ප්‍රතිසෝත ගාමී දෙකම අතහැර ගමන් කරන්න කියලා? ඔබත් දන්නවා කියලා නැහැ කියලා කොහොමවත් මාත් දන්නවා. ඒ නිසා දැන් ඔබ බලාපොරොත්තු වුණේ පංච උපාදානස්කන්ධයෙන් ගමනක් යන්න. දැන් මේ වචනය තුල පංච උපාදානස්කන්ධේ පිහිටවන්න බෑ. පිහිටවන්න බැරි නිසා අපි කල්පනා කරන්න යදෙනවා, මොකද්ද මේ කිව්වේ? සමහර උදවියකට බැනවදීවි, ඕක හරුපයක් කියාවේ. සමහර උදවියට ඕක විකෘතියක් කියාවේ. ඒ විකෘතියක් කියන වචනේ නෙමෙයි මේකට යොදලා තියෙන්නේ බුදුහාමුදුරු පුබ්බේ අනනුසුතේසු ධම්මේසු, පෙර නොවැසු දහමක් දේශනා කරන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවද කියලා අහාවි. ඒකට හේතුව ඒ තැනත්තාට අවශ්‍යයි සංඥාවක් පිහිටවා ගන්න ඒ තුළ. එතකොට මේ සංඥාවක් පිහිටවා ගන්න බැරි කාරණය මතක් කළාම සංඥාව කල්පනා කරනවා, මම දැන් මෙතන සිත පිහිටවන්නේ කෙසේද? රූපයක් මවන්න බෑ, වේදනාවක් හදාගන්න බෑ, සංඥාවක් හදන්න බෑ, විඥානේ වැඩ කරන්නේ, සංස්කාරයක් රැස් වෙන්නේ. ඉතින් එතෙන්ට පිහිටවන්න වෙර දරලා 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 එයාම යථා අවබෝධයෙන්ම තේරුම් යන්න ඕන යාට මෙතන පිහිටවන එකේ තේරුමක් නෑ. මේ උපාදානස්කන්ධයෙන් අතහැරිය වචනයක් මේ උපාදානස්කන්ධෙන් තොර වූ දෙයක් මේ අපිට ඇහුනේ. එතන ඒ නිසා උපාදානස්කන්ධය පිහිටවන එකේ කිසිම තේරුමක් නෑ කියලා උපාදානස්කන්ධේ පරාද වෙලා පැත්තකට වුණු දවසට අන්න තමන්ට නිදහස ලැබෙනවා. සංඥාව පිහිටවන්න පුළුවන් තැනක හරි දක්ෂයි. ඉක්මනින්ම සංඥාව අරගෙන ගිහිල්ලා පිහිටවන්න. හැබැයි සංඥාව පිහිටවන්න බැරි තැනක ගමනක් යන්න කැමති නෑ. ඒ කියන්නේ උපාදාන රහිත ගමනක් යන්න කැමති නෑ. උපාදාන සහිත ගමනක් යන්නයි කැමති. ඉතින් කවුද කැමති අතහැරීමේ මාර්ගයේ ගමන් කරන්න? ඒකට කියන්නේ උපාදාන රහිත මාර්ගය. ඒ මාර්ගයේ විශිෂ්ට ඥානයෙන් දැනගත යුතු මිසක් ලෞකික ඥානයකින් දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒ විශිෂ්ට ඥානයේ ගමන් කරන විට, ඒ විශිෂ්ට මාර්ගයේ ගමන් කරන විට ලෞකික පරමාර්ථ, ලෞකික අදහස් සියල්ලම අහෝසි වෙනවා පින්නතුනි. ධර්මයේ කෙරෙහි නිවැරදි ලෙස සිත පිහිටුවන්න ඕන පින්නතුනි. ධර්මයෙන් කියා දෙන හරියටම ඒ දසමයක්වත් ඇද නොවෙන්නට සිත පිහිටුවන්න ඕන ධර්මය තුළ. එවිටයි ධර්ම අවබෝධය සිද්ධ වෙන්නේ. ඉතින් මේකත් හරියට එක වෙලාවක උපමා කරන්නේ ඉලක්කයකට දුන්නකින් විදිනවා වගේ වැඩක්. දැන් ජයග්‍රාහකයා බවට පත් වෙන්නේ හරියටම ඉලක්කය ගත්තොත් විතරයි. නමුත් ජයග්‍රහණය කිරීමේ පරමාර්ථයෙන් තමයි සියලු තරඟකරුවන් තරඟයට ඉදිරිපත් වන්නේ. පැහැදිලිනි? දැන් ඔබ සියලු දෙනා ඒ තරඟකරුවෝ. ඉලක්කයට විදින්න කියනවා. විදින්නෙත් ඉලක්කයටම තමයි. මම අහන්නේ වදින්නේ ඉලක්කයටද? නෑනේ. අන්න එතකොට තමයි අයියෝ මං විද්‍යේ ඉලක්කයට වැදුනේ. මෙන්න මේ ප්‍රශ්නේ ඔබ තුල හැමතිස්සෙම ඇති වෙන දෙයක් පින්නතුනේ. ඉතින් පස්සේ අපිට කියන මං ඉලක්කයට තමයි ඉතින් හාමුදුරනේ විද්‍යේ. ඔව් විද්‍යේ මුවාට වැදුනේ පඳුරට. මෙන්න මේ ප්‍රශ්නේ ඔබ තුල ඇති වෙන්නේ ඒක නිසා අපෙන් ඇවිල්ලා යහනවා. ඉතින් මං හරියට ඒ අරමුණෙන් ඒ භාවනාවෙන් හිටියනේ කුමට නෑනේ තාම අවබෝධය. අනිත් අය විදින්නේ තිලක්කයකට මං විදින්නේ තිලක්කයකට වෙන්න පුළුවන්. තව එක්කෙනෙක්ගේ කොහොම හරි පෙර වාසනා භව වාසනාවක් තිබිලා කන අපාරක් වැඩිලා අවබෝධ වෙන්නත් පුළුවන්. ඒකත් භාග්‍යයක්. ශනිකෝ ධර්මයේ ගැළපෙලා අවබෝධ වෙන්න පුළුවන්. යම් සසර භාග්‍ය සම්පන්න බවක් අවදි වෙලා. අපේ ඇඟේ ඉන්න යක්ෂයා අපි එලව ගන්න ඕන. මාර්යා එලව ගන්න ඕන. දිට්ඨිය එලව ගන්න ඕන. මොකද්ද? සක්කාය දිට්ඨිය යකෙක් මාරෙක් කියලා හඳුන්වන්න පුළුවන්. එයා ඉන්නකම් මොකද වෙන්නේ? එයා ඉන්නකම් ওই පංචස්කන්ධයට වැහිලා ඒ පංචස්කන්ධය ඒ සක්කාය දිට්ඨික අවශ්‍යතාවයට නටවනවා. ආවේශ වෙනවා. ඔබ ළඟ ඉන්න යක්ෂයෙක් ඉන්න ඔබ යකෙක් කියලා ඉස්සෙල්ලා තේරුම් අරගෙන තියෙනවද? ඉස්සෙල්ලා තමන් තේරුම් ගන්න ඕන තමයි යකෙක් කියලා. මේ යකා ඕනම වෙලාවක ඇවිස්සෙන්න බලාගෙන ඉන්නේ. නැ යකා ඇවිස්සෙන කාරණා කීපයක් මතක් කරන්න බලන්න. මට මෙන්න මේවට නම් යකා ඇවිස්සෙනවා කියලා කියයි. යකා සන්තෝෂ වෙන කාරණා කියන්න බලන්න. එහෙම දේවලුත් තියෙනවනේ. මෙන්න මේවට නම් යකා සන්තෝසයි. මෙන්න මේවට නම් යකා අකමැතියි කියලා කියනවා. මේ යකා එලවල දැම්මොත් පින්නතුනේ එවැනි යක්ෂාවේශයකින් කටයුතු කරන්න නැතුව විද්‍යාත්මක නුවණකින් ලෝකේ දිහා බලලා බොහෝ සාධාරණ ලෙස තමන්ගේ සිත තුළ පැවැත්ම තුළ පවතින්නට ඉගෙන ගන්නවා. සට කපට කන් නැතුව, වංචාවල් නැතුව, ප්‍රෝඩාවල් නැතුව, බොරුව නැතුව, ඉරිසියාව නැතුව, ධන ලෝභය නැතුව, වස්තු කාමයේ ලෝභය නැතුව, මේ හැම දෙයකම තියෙන යථා තත්ත්වය දැකලා අනිත්‍ය සංඥාවට නෙන්න පින්නතුනේ. අනිච්ච සංඥාවට තමයි එන්නේ අවසාන. මේ දේවල් ඕනම දෙයක ආදීනවේ බැලුවොත් එහෙම එන්නේ අනිත්‍ය සංඥා. අනිත්‍ය සංඥා කියන්නේ සංඥාවක් ගන්න තරම් දෙයක් නැහැ කියන එක. අනේ මේකේ මොකට සංඥාවක් ගන්නවද? මිරිඟුවක් නේ. ඊට පස්සේ දන්නව මේ නෝන කියන සංඥාව ගත්තට මේ සදාකාලික සංඥාවක් නෙමේ. මමත් ඇයත් ඔහුත් මේ ජීවත් වෙන්නේ අනේ අවුරුදු 80ක් 90ක් 100කට යටත්වයි. ඉතින් මේ සංඥාව එච්චරයි. මේ ස්වාමියා කියන සංඥාවත් එච්චරයි. මේ ඉඩම කඩම කියන සංඥාවත් එච්චරයි. මේ දරුවා කියන සංඥාවත් එච්චරයි. එක්කෝ අපෙන් දරුවාවෙන් වෙනවා, එහෙම නැත්නම් දරුවාගෙන් අපි වෙන් වෙනවා. දෙකේ එකක් වෙනවා. මේ සංඥාව හරිම තාවකාලික දෙයක් කියලා මේ සංඥාව තදින් අල්ලගන්න ගතියට එන්නේ නැහැ යා. ඒක නිසා පින්නතුනි බර අඩු වෙනවා. ඒකට හේතුව අවබෝධය තියෙනවනේ පින්නතුනි. අවබෝධය තියෙනවා. දැන් අනවබෝධය නිසානේ ඒක තදින් අල්ලගන්නේ. දැන් උදාහරණයක් වශයෙන් පාරේ මොකක් හරි මල්ලක් තියෙනවා. ඉතින් සොර සිතක් තියෙන කෙනෙකුට හිතෙනවා ඔක වටිනා කියන භාණ්ඩ තියෙනවා කියලා. හිතලා ඉවරලා මේ කවුරු හරි ඔක තදින් අල්ලගෙන කර තියාගෙන දුවනවා. හැබැයි ඒක ඇතුළේ තියෙන බෝම්බය. ඔක ටික දුරක් යනකොට ඩෝම් ගාලා පුපුරනවා. එතකොට මේ අනවබෝධය නිසා තමයි ඔකයි වෙන්නේ. සංඥාවත් එහෙමයි. සංඥාව මේක සුඛයි ප්‍රණීතයි මට වටිනාකමක් තියෙනවා කියලා සංඥා ගන්නවා. නමුත් ඒ සංඥාවම Tamanට අර සර්පයා වගේනේ, කාම ධර්මය උපමා කළා සර්පයා වගේ කියලා. වලිගේ පැත්තේ නම් නැහැ ප්‍රශ්නය. වලිගෙන් ඇල්ලුවාම නොමිලේම ඔළුව පැත්ත මේ පැත්තට එනවා. ඊට පස්සේ තමයි කියන්නේ ඔන්න දෂ්ට කරනවා කියලා. ඉතින් ජීවිතයේ අත්දැකීම් ටික දැකලා ඉවර වෙනකොට ජීවිතේ අවසානයි. ඒ කියන්නේ නයාගෙන් බට කාලේ ඉවර වෙනකොට ජීවිතේ අවසානයි. දැන් ධනෙ අල්ලගත්ත ධනෙමට පහර දුන්නා, ස්වාමී අල්ලගත්ත ස්වාමී පහර දුන්නා, බිරිඳක් අල්ලගත්ත බිරිඳ පහර දුන්නා. ආදි වශයෙන් ඔන්න දකිනවා. ඉතින් ජීවිතේ බට කාලේ ඉවර වෙනකොට ජීවිතේ ඉවරයි. පාඩම් ඉගෙනගෙන ඉවර වෙනකොට ජීවිතේ ජීවිතෙත් එන්ඩ් එකට ඇවිල්ලා ඉවරයි. ජීවිත පොත කියවලා ඉවර වෙනකොට ජීවිතේ එන්ඩ් එකට ඇවිල්ලා. ඒක නිසා පින්නතුනි ජීවිතේට සමගාමීව හිතන්නේ නැතුව ජීවිතේ ටිකක් ඉස්සරහට ගිහිල්ලා හිතන්න. දැන් ඔබේ වයස අවුරුදු 50යි නම් ඉස්සරහට හිතන්න 60ක්, 70ක්, 80ක්, 90ක් හිතන්න. තවර ජීවිතේ ගොඩක් තොරතුරු Tamanට කියලා දීලා. ඒ නිසා ඔබේ බුද්ධිය ජීවත් වෙන්න ඕන 60ක් 70ක් 80ක් 90ක් ඉක්මවලා. තේරුණා නේද? ඔබට ජීවත් වෙන්න හැකිනම් අවුරුදු 110ක් ඉක්මවලා ඔබේ මනස සහ ඥානය පවත්වන්න පුළුවන් නම් ඔබට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා මම හිතනවා. අවුරුදු 110ක් ඉක්මවල ඔබේ ඥානය පවත්වන්න පුළුවන් නම් මේ වර්තමානයේ තියෙන ආයුෂවල හැටියට ඔබට කිසිම ප්‍රශ්නයක් නැහැ ඔබේ වයසෙන් අවුරුදු 110ක් වෙන විට. ඔබට අර 110 වෙනි එකේ ඔබ ජීවත් වෙන්න 110ක් ඕනේ නැහැ. ඉතින් 100ක්වත් ඉන්නේ නැති උන්දලට මොකද නිකන් 110ක් 100ක් කියලා කියන්නකෝ. අවුරුදු 100කින් එහා පැත්තේ ඔබට ජීවත් වෙන්න පුළුවන් නම් ඔබට එකම ප්‍රශ්නයක්වත් නැහැ. ඔක හොඳ කර්මස්ථානයක්. ඔක ගොඩාක් වටින එකක්. දැන් ඔබ ජීවත් වෙන්නේ 60 නිසා තමයි මේ ප්‍රශ්නේ, 50 නිසා තමයි ප්‍රශ්නේ, 40 නිසා තමයි මේ ප්‍රශ්නේ. ජීවත් වෙන්න ඔබ අවුරුදු 101ක ජීවත් වෙන්න. අවුරුදු 101ක ජීවත් වෙන්න. ඒකෙන් අදහස් කරන්න පින්නතුනේ ඔබට දහමට එක ගැලපුවොත් එහෙම පින්නතුනේ එතනින් ඔබට මරණානුස්සතිය තමයි ඔය ලබා දුන්නේ. අම දෙන මරණානුස්සතිය ටිකක් ඒක ප්‍රායෝගිකවම කෙරෙන විදියට දෙන්නේ. තමන්ගේ සිත ඇතුළට මේක වදින විදියට තේරෙන විදියට ලබා දෙන්නේ. එහෙම නැතු ඉතින් මැරෙනවා මැරෙනවා කියකි හිටියද ඔක තේරෙන්නේ නැහැ. එහෙනම් ඉතින් මෝචරී ඉන්න මනුස්සය දහස් වාරයක් නිවන් දකින්න ඕන. උ නිවන් දකින්නේ නැහැ. මේ මරණය ගැන හැම සංවේගයක් කලකිරීමකුත් ඇත්තෙත් නැහැ මේ මනුස්සයට. එහෙම එකක් නැහැ. ඉතින් ජීවිතයේ තේරුම් ගන්නවා කියන්නේ ඒක වෙනම කතන්දරයක්. වෙනම කතාවක් ඒක. සංඥාවක් තමයි පින්නතුනේ මේ හැම විපර්යාසයක්ම කරන්නේ. මිරිඟුවක් සංඥා මිරිඟුව තමයි මේ හැම විපර්යාසයක්ම කරන්නේ. ඔබ අවුලවන්නේ සංසිඳවන්නේ ආයි අවුලවන්නේ ආයි සංසිඳවන්නේ පුජ්‍යලත්වය ඇති කරන්නේ මමත්වය ඇති කරන්නේ මේ හැම දෙයම සංඥාවක්. මේ බිරිඳ මගේ කියලා වෙන් කරගන්නේ ආයේ කාලයක් ගියන් ඒ බිරිඳ මගේ නෙමෙයි කියලා වෙන් කරලා අයින් කරන්නේ ඒ සංඥාවනේ. දැන් ඕන තරම් ඉන්නවා මහත්තුරු නෝන්ලා ඉන්නවා කාලයක් මේ මගේ බිරිඳ මේ මගේ නෝන කියලා වෙන් කරගෙන ඉඳලා ආයේ කාලයක් අයින් කරලා ඉන්නවා. ආයේ කාලයක් අයින් කරලා ඉඳලා ආයේ කාලයක් ආයේ අල්ලගන්න එහෙම වෙච්ච අවස්ථා තියෙනවා නේ. ආයේ කාලයක් ආයියාගේ බිරිඳ වෙනවා ස්වාමියා වෙනවා ආයි කාලයක් ඉඳලා ආයි නැති වෙනවා ආයි කාලයක් ඉඳලා ආයි ඇති වෙනවා. පුජ්‍යල සංඥාව පවතින තාක් කල්ම සිදුවන විපර්යාස. ඉතින් බුදු කෙනෙක් පින්නතුනේ බොහොම ලස්සනට දේශනා කළා මේ සංඥාවෙන් ඈත් වෙච්ච නිසා මට බිරිඳක් නැත මට දරුවෝ නැත මට ගවයෝ නැත මට මේ මේ වගේ පරිභෝග වස්තු ධන ධාන්‍ය නැත. අඳුම තරමේ බුදු කෙනෙකුට පාත්‍රයක්වත් නැත සිවුරක්වත් නැත ශරීරයක්වත් නැත. ඒ නිසානේ කිව්ව යෝ ධම්මං පස්සති සෝමං පස්සති කිව්ව ඒකයි. ශරීරයක් තිබ්බනම් මේ ඉන්නේ බුදුහාමුදුරු මේක දිහා බලන් හිටපියව් කියලා කියනවා. බුදුහාමුදුරු කවදාවත් කොතනකවත් එහෙම කියලා නැහැ මේ පිළිම හදාගෙන වඳින්න අපිට මට මලාට පස්සේ මල් පූජා කරන්න කියලා කිව්වේ නැහැ. මිනිසුන් ඒක තීරණය කළා පැවැත්මක් හැටියට ඒක පවතින විදියට අපි විසින් නිර්මාණය කරගෙන අපේ ශ්‍රද්ධාවෙන් කරන දෙයක් ඒක හොඳ දෙයක්. එනිසා සීල ආගමිකව මතක් කරන්න ඕනේ. එහෙම බුදු කෙනෙක් අනුශාසනා කළා නැහැ. නමුත් අපි ඒක අයාපතක් නොවන ඕනම දෙයක් හොඳයිනේ. කාටවත් අයාපතක් නොවන ඕනම දෙයක් හොඳයි. ඒක කිසි වරදක් නැහැ ඒකේ. ඒ නිසා අපිට අපි විසින් හදාගත්ත දෙයක් ඒක. එහෙනම් බුදුහාමුදුරු කෙනෙකුට පාත්‍රයක් සිවුරක් ශරීරයක්වත් නෑ පින්නතුනේ. දවසක් අපේ හාමුදුරු කෙනෙක් භාවනා කරලා උන්වහන්සේට මොකක් හරි සමාධියේ වැඩිවීමක් හරි මොකක් හරි එකක් වෙලා මේ ඉතින් මං උන්වහන්සේගේ කුටියට ගියාම උන්වහන්සේ වටේ බලබලා කියනවා කාගේද මේ අනුන්ගේ බඩු වගේක් මගේ කාමරේ තියලා කියලා කියන පොඩ්ඩක් ට්‍රක් එක අවුට් ගිහිල්ලාද මන් දන්නේ. ඊපස්සේ මම අන්තිමින් බලාගෙන හිටියා උන්වහන්සේට මොකක් හරි අර සමාධියේ පෙරලියක් මොකක් හරි එකක් ඇති වෙලා. එහෙම දේවල් එනවා සමාධීන් වඩනකොට භාවනාවල් කරද්දී. මේක නෙමේ විදර්ශනාවනේ සමතේ කරද්දී. ඉතින් ඊට පස්සේ ඉතින් බලාගෙන ඉඳලා උන්වහන්සේට විහිළුවක් කිව්වා හාමුදුරනේ එකක් දෙකක් අනුන්ගේ කියලා නෙමේ තේරෙන්න ඕන ඔක්කොම අනුන්ගේ කියලා තේරෙන්න ඕන. අන්න එදාට තමයි හාමුදුරනේ මේ ධර්මයේ දකින්නේ කියලා. ටිකක් එකක් දෙකක් නෙමේ ඔක්කොම අනුන්ගේ කියලා තේරෙන්න ඕන. දැන් තේරලා තියෙනවා මේ ලෝකේ වෙලා තියෙන මේකනේ ටිකක් මගේ. ඒකනේ වෙලා තියෙන්නේ. මේ පර්චස් 10 මගේ, මේ කාර් එක මගේ, එකයි එක එක කාර් එකයි, තව කාර් කෝටියක් තියෙන ලෝකේ. නමුත් එකක් මගේ, ඈ එක ඉඩමක් මගේ, ඈ එක ස්වාමියෙක් මගේ, එක බිරිඳක් මගේ, ඈ එක දේවල් ටිකක් ටිකක් කොටසක් හදලා පොඩි කුඩුම්බියක් හදාගෙන තියෙනවා. ඒක තමයි මගේ මගේ කියලා කියන්නේ. ඉතින් ඔක්කොම මගේ නෙමෙයි කියලා තේරුම් ගන්න එක තමයි නිර්වාණය කියලා කියන්නේ. නිර්වාණයටපත් වෙන්න නම් ඔක්කොම මගේ නොවේ කියන යථාභූත ඥාන දර්ශනයට එන්න ඕන. එක්කෙනෙක්වත් නෙමෙයි, දරුවෙක්වත් මොකෙක්වත් නැහැ මේකේ. ළමයි ඇත්තෙත් නැහැ, තරහකාරයෝ ඇත්තෙත් නැහැ, යාළුවෝ ඇත්තෙත් නැහැ, හිතමිත්‍රයෝ ඇත්තෙත් නැහැ, හොඳ යුන් ඇත්තෙත් නැහැ, නරක යුන් ඇත්තෙත් නැහැ, උදව් කරන අය ඇත්තෙත් නැහැ, උදව් දෙන අය ඇත්තෙත් නැහැ, අතුරුකම් කරන කවුරුත් නැහැ. ඔක්කොම මගේ නෙමෙයි. තේ ඔබ ඉන්නවද මට හතුරුත් නැහැ මිතුරුත් නැහැ කියන තැන? එතෙන්ට ඔබ වර්ධනය වෙලා තියෙනවද? හතුරු මිතුරු ඉන්නව නම් අනේ මිතුරු ගැන හරි සංවේදීතාවයෙන් ඇති, හතුරු ගැන බද්ධ වෛරයෙන් ඇති. හතුරුත් නැහැ මිතුරුත් නැහැ මට මමත් නැහැ කියන තැනට දිනු වෙනවා. මට මමත් නැහැ. දැන් ලෝකේ හතුරු මිතුරු අවසානයේ ඔක්කොම ඉවරුණාට පස්සේ අපේ ගොයියෝ පැත්තකට වෙලා කලකිරිලා කියන්නේ මොකද්ද? මං තේරුම් ගත්තාමඳුරුවනේ මට මං විතරයි කියලා කියන ඔන්න ඔය කතන්දරේ තමයි කියන්නේ. ඉතින් ඔය ගොයිය තා පොඩ්ඩක් විදර්ශනා කරගෙන ගිහිල්ලා තේරුම් ගන්න ඕන මොකද්ද? මට මමත් නැහැ කියලා. මමත් එහෙම හිතුවා කාලය. සතුරු මිතුරු ඔක්කොම එකයි, ඔකුන් වැඩන්නේ කියලා හිතලා මට මම විතරයි කියලා හිතලා කාලයක් ගියාම තේරුණා මට මමත් නැහැ කියලා. ඔන්න ගමන ආරම්භ වෙන අවස්ථාව. එතකොට මට මමත් නැත්තම්, අතුරුත් මිතුරුත් නැත්තම් දුක් වෙන්න ඕනද සතුට වෙන්න ඕනද? දුක් වෙන්න කාරණාවක්වත් සතුට වෙන්න කාරණාවක්වත් මේ ලෝකේ නැහැ. පින් රැස් කරන්න ඕනද? මොන බම්බුකට පින්? පින් ඕනේ නැහැ. තථාගතයන් වහන්සේලා මේ පින් සිද්ධ වෙන්න කියලා උගත්ලන්ට බණ කිව්වේ නැහැ. පින් සිද්ධ වෙන්න කියලා දන් දුන්නේ නෑ. හැබැයි බුදු කෙනෙක්ගේ තියෙන උත්තරීතර ගුණයට අනුව භික්ෂූන් වහන්සේ කෙනෙක් වැඩියෝ කන පාත්‍රේ බඩින්ගක් ඉතුරු වෙලා තියෙනවා නම් භික්ෂූන් වහන්සේගෙන් අහනෝ දාන වළඳලාද ඉන්නේ? දාන වැරදුනා භාග්‍යවතුන් වහන්සේ. ආ ඉඳුල් බඩටක් තියෙනෝ කැමැතිද ගන්න? භාග්‍යවතුන් වහන්සේගේ කැමැත්ත පරිදි කියලා කිව්වහම අනේ අර අනාපු කොටස විතරක් බුදුහාමුදුරේ එක වළඳලා ඉවර කරලා ඉතිරි කොටස අනේ අර පූජා කරනවා. මේ පින් බලාපොරොත්තුෙන් එහෙම නෙමෙයි. ඒක තමයි යුතුයකම සහ වගකීම සත්භාවය. මනුෂ්‍යත්වයේ තියෙනවා. එතකොට අපි සතෙකුට කන්න දෙන්නත් ඕන. ඕ පින බලාපොරොත්තුෙන් නෙමෙයි. ඒකෙන් ඇති වෙන වෙනම එනම් යහපත් ගුණයක් හට ගන්නවා. අර ලෝභ සහගත, උපාදාන සහගත පින නෙමෙයි තියෙන්නේ. ඒකට කියන්නේ පින්නතුනේ ලස්සන වචනයක් තියෙනවා. පුතජ්ජනයෝ පින් කරති රහතුන් කුසල් කරති කියලා. ඒ කුසලයේ කියන එක ලෝභ දේශ මොහෙන් තොරයි. ඒක සම්පූර්ණයෙන් සමුච්ඡේද ප්‍රහාණයක් වෙලා තියෙනවා. ඉතින් පින් කරන එක ලෝභ ද්වේෂ මෝහ තදංග ප්‍රහාණයෙන් යුක්තව කරගෙන ලෝභ ද්වේෂ මෝහ තියාගෙන තමයි සමහර වෙලාවට ඒක කරන්නේ. ඉතින් ඒ කොටස් දෙකේ කරන විදිහ වෙනසක් තියෙනවා. උපාදානයෙන් කරන පින්කම් වල මේ සෑහෙන අඩුයි, මේ වටිනා කුසලයේ අඩුයි. තණ්හාවට කරණේවා, කීර්තියට ප්‍රසිද්ධියට කරණේවා, පුරසාරකම් පෙන්වන්න කරණේවා, නම ගන්න කරණේවයි මේ කුසලේ හරිම අඩුයි. පින හරිම අඩුයි. අල්ප කුසල් පහළ වෙන්නේ. සමහර වෙලාවට ඒකේ වැඩි වුණොත් එහෙම මාන්න උද්දච්චකම් පහළ වෙලා ඒක ඔය දුගතියට යන්න හේතු වෙන්නත් ඉඩ තියෙනවා කෙනෙක්ගේ. එහෙමයි අපි දැකලා තියෙනවා මේ අත්දැකීම් අහලා තියෙනවා. හොඳට තමන්ගේ ධනය බලය ඔක්කෝම දීලා ඒවයි මාන්න උද්දච්චකම් අල්ලගෙන ඉඳලා අවසානයේ දුගතියට යනවා. හරියට පින්නතුනේ පන්සල්වල සභාපතිලා ලේකම්ලා වගේ. ඒ අක්කු ඒක අරගත්තට පස්සේ මේ ජනාධිපතිකම අගමැතිකම ගත්තා වගේ කියලා හිතන්නේ. හිතාගෙන වෙතන අකුසල් සිද්ධ කරගන්නවා. පන්සල් ආසිතව ඉන්න කට්ටිය එහෙම අකුසල් සිද්ධ කරගනවා සමහර අය. එතකොට ඒගොල්ලෝ අකුසල් සිද්ධ කරගෙන ඊට පස්සේ අර තියෙන කුසලෙත් පිරිහවගෙන කටයුතු වෙන්නේ. නිසා මේ සිත දිහා බලන්න ඕන චේතනාව කොයි විදියටද කොයි සද්භාවයේ මතද වැඩ කරන්නේ කියලා චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. කර්මයේ චේතනාවට අනුව අපිට කියන්න බෑ, නම් කරලා කියන්න බෑ මේක හොඳයි මේක නරකයි කියලා කොටස් කරලා කියන්න බෑ. මේක හොඳයි මේක නරකයි කියලා කොටස් කරලා කියන්න බෑ. හැම විටම තියෙන චේතනාව සැබඳි ස්වභාවය. ඉතින් පුහුදුන් සත්වයා අවිද්‍යාවෙන් වැඩ කරන්නේ පව්පින් ඔය ඔක්කොම කරන්නේ අවිද්‍යාවෙන්. පුහුදුන් සත්වයා තේරුණා නේද? පව් කරන්නේත් අවිද්‍යාවෙන්, පින් කරන්නේත් අවිද්‍යාවෙන්. පුහුදුන් සත්වයාගේ හැටි ඔය කිව්වහම කරනවා. දැන් කතරගමට කිව්වොත් කිරිබුඩු දානයක් දෙන්න කියලා ඒකත් කරනවා. රුවන්වැලි සෑයට කිව්වොත් කිරිපිටු දානයක් දෙන්න ඒකත් කරනවා. අටපිරිකර 10ක් පූජ කරන්න කිව්වොත් ඒකත් කරනවා. ඊළඟට ආයි තව කපුවෙක් කිව්වොත් එහෙම ඕකේ මේ දෙන්න මේ අර දේවාලයට කුකුලෙකුත් දෙන්න කිව්වහම කුකුලෙකුත් දෙනවා. සමහරට කුකුල් බින්දක් දෙන්න කිව්වොත් ඒකත් දෙනවා. ඉතින් ඒක තමයි ස්වභාවය. කිව්වොත් එහෙම අවිද්‍යාව නිසා විද්‍යාවෙන් පෞත් කරනවා, පිනුත් කරනවා. නමුත් එහෙම අවිද්‍යාවෙන් කිසි දෙයක් කරන්න හැ. විද්‍යාවෙන් තමයි ඥානය උපදවා ගත්ත කෙනෙක්, ඥානය අවදි කරගත්ත කෙනෙක් දකින්නේ. අමුතු දෙයක් නෙමෙයි පින්නතුනේ. අපි ස්වභාවික වෙන්න ඕන. ස්වභාවික වුණාට පස්සේ මේ ස්වභාවිකත්වයේ තුල අපිට හැමදේම හරියට උගන්වනවා. ස්වභාවය අපිට හරියට උගන්වනවා. ස්වභාව ධර්මයේ අපිට හරියට උගන්වන වේදේ. ඒකයි දැත්ත. ස්වභාව ධර්මයට දැන් අපි අපිට පාඩම් උගන්න. එහෙම නැත්නම් අපි අපිව මෙහෙයවමින්නේ ජීවත් වෙන්නේ. අපි ඒ කතන්දරය අයින් කරලා දාලා ස්වභාව ධර්මයට අපිට උගන්වන්න අපි ඉඩ හැරියෝ. ස්වභාව ධර්මයේ අපිට කොච්චර දේ උගන්වයිද? වෙලා තියෙන ඉතින් ස්වභාව ධර්මයෙන් ඉගෙන ගන්නව නෙමෙයි, ස්වභාව ධර්මයටත් උගන්වමින් සිටිනවා. ඒකයි මේ ස්වභාව ධර්මයේ පවා විනාශ කරමින් සත්වයා කටයුතු කරන්නේ. ස්වභාව ධර්මයෙන් ඉගෙන ගන්නවද ඔබ? ස්වභාව ධර්මයට උගන්වනවද ඔබ? ඔබට බෑ ස්වභාව ධර්මයට උගන්වන්න. මොකද ඔබත් ස්වභාව ධර්මයම නිසා. ඔබට හැකියාව තිබෙන්නේ ස්වභාව ධර්මය තුළින් ඉගෙන ගැනීමට පමණයි. පිනතුනි ස්වභාව ධර්මයට ඉගන්වන්නේම හරියට පිනතුනි වැලි කැටයක් හිතනවා මහා මේරු පර්වතේ වහන්න හරි පෙරලන්න හරි මේ පොඩි වැලි කැටයක් හිතනවා මහා මේරු පර්වතේ පෙරලන්න හරි එහෙම නැත්නම් වසන්න හරි කියලා බෑනේ කරන්න බෑනේ අන්න ඒ වගේ ඔබ ස්වභාව ධර්මයට උගන්වන්න බෑ ඔබට ස්වභාව ධර්මයෙන් ඉගෙන ගන්න පමණයි පුළුවන් ඔබ ඔබ නොවී ඔබ තුල වාසය කරන්න බලන්න ඔබට ස්වභාව ධර්මයේ මොනතරම් දේවල් උගන්වයිද කියලා ඇවිල්ලා ඔබේ අඩුපාඩුකම් වැරදි ඔක්කොම ඔබට උගන්වයි එන්න මේව වැරදි කියලා උගන්වයි මේව හදා ගන්න කියලා උගන්වයි විවෘත මනසක් හට ගන්න නැතුව කවදාව මේ සත්‍ය අවබෝධ වෙන්නේ මොකද සත්‍ය වටහා දෙන්න අපි විවෘත වෙන්න ඕන මම හරි කියන තැන හිටියොත් එහෙම සත්‍ය කොහොම වටහා ගන්නද මම හරි මම නිවැරදි මම හරි ජගතා මම හරි උගතා ඒව තමයි පුජ්‍යලේක ළඟ වෙනස් නොවන දේවල්. පුජ්‍යලේක වෙනස් කරන්නේ නැහැ. පුජ්‍යලේක හැමදාම එක තැන පල් වෙනවා තමන්ගේ දැනුම තුල. සිත සම්පූර්ණයෙන් වැඩුණට පස්සේ පිනොතුනි අවසානේ වඩන්න දෙයක් නැති වෙනවනේ. කන්දක ඉහළටම නැග්ගට පස්සේ ආයිත් තැනක් නගින්න කිව්වට පේන්නේ නැතුව යනවා නේද? ඒ වගේ තමයි සිත සම්පූර්ණයෙන් වැඩිච්ච කෙනාට ආයි දෙයක් වඩන්න තත්ත්වයක් නැති වෙනවා. අන්න ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ අර විමසන්නේ කළ යුතු සියලු කාර්යයන් අවසන් කොට වාසය කරනවද කියලා අහන්නේ ඔන්න උතන. වඩන්න දෙයක් නැති වෙන මට්ටමට ජීවිතේ තේරුම් ගත්තා. කියන්නේ සියල්ල අනිත්‍යයි කියලා තේරුම් ගත්තා. දැන් සියල්ල අනිත්‍යයි කියලා තේරුම් ගත්තේ නැති නිසා ඔය තාම සංඥාවල් අල්ලගෙන එහි මේ පැටලෙනවා. පැටලිලා ඉතින් ආයෝක ලියා ගන්න කායෙන් හරි ප්‍රශ්නයක් අහනවා. අහලා ආයි පටල වෙනවා. ඉතින් ආයි ලියා ගන්නවා ආයි පටල වෙනවා බලනකොට තමන් ඉතින් සංඥාව තුලම ඔව් උත්තර හදා ගන්නවා සංඥාව තුලම පටලෙනවා ආයි උත්තර හදා ගන්නවා ආයි සංඥාව තුල පැටලෙනවා. ඔය වැඩේ නතර වෙන්නේ කවද්ද? ආන්න එදාට තමයි තවන්ට අර සියලු කටයුතු අවසන් කළ කෙනෙක් බවට පත් වෙනවා. යෝග කරගන්න තියෙන හොඳම ආත්ම භාවය මනුෂ්‍යාත්ම භාවය අපි ලැබලා තියෙනවා. ඒ නිසා පින්නතුන් ඒ ගැන සැලකිල්ලෙන් මේ ඒ භාග්‍ය ලබන්න ඔබේ සිතේ ලෝභ සිතද වැඩි ද්වේෂ සිතද වැඩි. ප්‍රධාන වශයෙන් ගත්තාම කොටස් දෙකයි, ඊට පස්සේ තමයි ප්‍රභේදනය වෙන්නේ. ඕ ලෝභ සිත් ගණයට වැටෙනවා, දෝෂ සිත් ගණයට වැටෙනවා. බලන්න ලෝභ සිත් අන්ත තියෙනවද, දෝෂ සිත් අන්ත තියෙනවද කියලා බලන්න. ලෝභ දේශ මෝහ යම් තා තර්මකට තියෙනවා නම් ඒ තර්මට යාළඟ මෝහය තියෙනවා. මේවා අත්හැරගන්නේ නැතුව ඉතින් සිතෙන් නිදහස් වීමක් නෑ. මේ ඔබ නිවන් දකින්නවා කියලා කියන්නේ සිතෙන් නිදහස් වීමක් නේද පින්නතුනි? සිතෙන් නිදහස් වීම. ඒ සිතෙන් නිදහස් වෙන්න ඕන. දැන් ඒක සාටක බමුණ පින්නතුනේ, ඔය එක සලුවක් තියෙන එක පූජ කරලා යන එකක්, එතන සිද්ධිය සිද්ධ වෙන්නේ. එක සලුව කියන එක කියන්න පුළුවන් පින්නතුනේ, ඒක සාටක බමුණගේ ජීවිතෙත් එක්ක ගලපනකොට එක සලුව කියන්නේ ඔබේ සියලුම දේපල කියලා හිතාගන්නකෝ. ඔහුට තිබිච්ච එකම දේපල. එතකොට මොහු මේ හිත හදන්නේ මොනව දෙන්නද? සියලු දේපල දෙන්න බුදුහාමුදුරුවන්ට. අපිට පේන්නේ එක සලුවයි. දැන් නම් ඉතින් එච්චර වටිනාකමක් නැහැ. රුපියල් 100ක් වටි මේ පොඩි සලු කෑල්ල. ඉස්සර වස්ත්‍ර ආභරණ තිබුණේ, වස්ත්‍ර තිබ්බේ නේද? බොහොම පොසත් කෙනෙකුට විතරයි වස්ත්‍ර නැහැනේ, සලුවක් ගන්නවයි කියන එක එහෙම තමයි. ඔය ඈත ගම්මානවලත් ඒ කාලේ ඔය ලොකුම දේ තමයි ඉතින් ගොවිතැන් බත් කරලා අවුරුද්දට සරමක් සර්ට් එකක් ගන්න එක මිනිස්සුන්ගේ ලොකුම දේ සලුපෙලි වල අඩුකම නිසා. ඉතින් ඒක නිසා මේ මුළු ජීවිතේ ඔහුට තිබුණු සලුව ඔහුට සිත පහළ වෙනවා පූජ කරන්න කියලා. පූජ කරන්නට බැරි කාරණා කීයක් පහළ වෙනවද? 1000ක් පහළ වෙනවා. සාධාරණේව ඔක්කොම, එකක්වත් අසාධාරණ නැහැ. මේක පූජ කරලා ගියොත් නෝන මට ගහයි, ගෙදරින් එලවයි. ඈ අපි දෙන්නටම තිබුණ එකම සලුවයි, ඈ එළියට යද්දි පොඩ්ඩක් ඇඟ වහගෙන යන්න තිබුණ එකම සලුව. ඒ කාලේ කරේ ඒවා මේවා හැට්ටවරව මේවා මහගෙන ඇඳුම් මහගෙන කරේ නෑ. නිකන් සලුවකින් ඇඟ වහගෙන යන එක තිබුණේ, බැඳගෙන යන එක තමයි තිබුණේ. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. අනිත් එක තියෙන එකම දේ මහා සංඝයාට පූජ කරන්න කියලා හිතෙනවා. ඉතින් බලන්න මේ හිත මොනතරම් සටනක් කරන්නේ නැද්ද කියලා. ඒක ඉදේශනේ ඉවර වෙනකම්ම සටන් කළා. තේරුණානේ? ඉදේශනේ ඉවර වෙනකම්ම සටන් කරලා මම දිනුවා කියලා පූජ කළා. යා හිතත් එක්ක සටන් කරලා දිනුවේ. ලෝභ සිතයි ඒ පරාජය කර. මෙන්න මේ අධ්‍යයනය කරලා ඔබ ලෝභ සිත පරාද කරන පුජ්‍යලයේද, ලෝභ සිතට වහල් වෙන පුජ්‍යලයේද කියලා හොයාගන්න. tamam. ලෝභ සිතට වහල් වෙන කෙනෙකුට නිවන් දකින්න අමාරුයි. ලෝභ සිත ජය ගන්න කෙනෙකුට තමයි පුළුවන්කම තියෙන්නේ. ඔය වගේ ඒක සාටක බමුණ වගේ එක්තරා යුද්ධයක් කරපු එක මාත්‍යයන්ට කියලා ඇති. ඒක මහත්මයෙක් ආවා. එතුමා අභිධර්මය පිළිබඳව, එහෙම ධර්මය පිළිබඳව සාකච්ඡා කරනවා. ඉතින් අපි පොඩි හාමුදුරුවරු. ඉතින් එතුමා අහිංසක මිනිස්සෙක්. ඒ නිසා මේ මිනිස්සට ඉතින් බස් කුලියවත් අපි දෙන්න ඕන සාමාන්‍යයෙන් දිය යුතුයි කියලා හිතෙනවා. ඉල්ලන්නේ නැහැ. ඉතින් මටත් ඒ දවස්වල ලොකු මුදලක් මොකක්වත් ඉතින් නැති නිසා මගේ ළඟ තිබුණේ රුපියල් 100ක් 200ක් නිසා මට හිතෙනවා මෙයාට රුපියල් සියය දෙසියක් වගේ මුදලක් දෙන්න හිතෙනවා. සිතක් පහළ වෙනවා මේ මනුස්සයට දෙන්න ඕන සුදුසුයි කියලා හිතෙනවා. ඉතින් ආයි හිතෙන නොදුන්නයි කියලා මේ මනුස්සය ඉල්ලන්නෙත් නෑනේ කියලා හිතෙනවා. මට අහවල් ගමන යන්නත් මේක තිබුණනම් හොඳයි කියලා හිතෙනවා. අහවල් දෙයට වීදම් කරන්න තිබ්බනම් ඒත් හොඳයි කියලා හිතෙනවා. ඒ වුණාට හිත එක පැත්තකින් කියනවා මේ මනුස්සයාට මේ බස්කුලේවත් මේ දවස්වල නැතුව තමයි යන්නේ. මේ හරි අමාරුවෙන් තමයි ඉන්නේ. මේ මනුස්සයට මේක දෙන්න ඕන කියලා අර වගේ පැය ගානක් සිට සටන් කරා. අඩුවෙන් දෙන්න හිතෙනවා, ටිකක් දෙන්න හිතෙනවා, නොදී ඉන්න හිතෙනවා, මග ඇරලා නිකන් යන්න හිතෙනවා, ඔක්කොම හිතෙනවා. බේරෙන්න බැරි කමක් නැහැ. නොදී ඉන්න බැරි කමක් නැහැ. ඒ වුණාට හිත කියනවා. පින්නතුන එක පැත්තකින් අලෝභසිත සටන් කරනවා, තව පැත්තකින් ලෝභසිත සටන් කරනවා. ඉතින් මම බලාගෙන ඉන්නවා කවුද ජයගන්නේ කියලා. කවුද ජයගන්නේ? සටන් කරලා ඕම අමාරුවෙන් කඩාගත්ත අර රුපියල් 200ක් දෙන්න ඕන මේ මනුස්සයට කියලා. ඉතින් මම ඒක ගෙනල්ලා දුන්නා. ඒ මනුස්සය ගන්නේ නැහැ, අතට සල්ලි ගන්නේ නැහැ. කියන්නේ එයාගේ බෑග් එක තියෙනකොට බෑග් එකට දාන්න කියනවා. ඒ විහිළුවට වගේ කියනවා. ඔන්න ඉතින් මං ගත්තේ නැහැ. බෑග් එකට දැම්මා කියලා. නැත්තම් මං නායකාරයෙක් කියලා ඔන්න මං ගත්තේ නැහැ. කැමැත්තෙන් ඉතින් දැම්මා. ණයක් නෙමෙයි. එතකොට ඉතින් මේ මම ඒක එහෙම සටන් කරලා ගිනිල්ල දුන්නාම ඒ මනුස්සයට ඒක තේරුණා. ඒ මනුස්සයාට සිත් තේරෙන කෙනෙක්. ඒ මනුස්සයා හවුවා සෑහෙන්න සටනක් දුන්නනේ කියලා හවුවා. අංකෝ ආයි නැවත ගන්න බලාපොරොත්තුවක්, නැවත උදව්වක් ගන්න බලාපොරොත්තුවක් ඒවනේ. ඒව නැතුව එතෙන්ට දෙන්න පුළුවන්කම ලැබෙන්න ඕන. නැත්තම් ඉතින් අර බැංකුවේ සල්ලි දානවා වගේ මිනිස්සු ඕන තරම් දෙයි. අනග්ගහිත චිත්තෝ දානං දේති කියන තැනින් දානයක් දෙනවා කියලා කියන්නේ ඒක මහා පුදුම දානයක්. ඒ කියන්නේ පාන්සුකුලටවත් ගෙන්න ගන්න අදහසක් නැතුව දන් දෙනවා කියන්නේ. ඒක හරි අදගත්. නැත්තම් පාන්සුකුලට ගෙන දැන් පන්සලට දන් දීලා නිකන් ඉන්නේ නෑනේ. පාන්සුකුලට හරි ගෙන ගන්න ඉන්නේ කියලා දන් දෙන්නේ. ඈ එහෙම තමයි දන් දෙන්නේ. පාන්සුකුලටවත් ගෙන ගැනීමේ චේතනාවක් නැතුව දන් දෙන්න ඕන. අනග්ගහිත චිත්තෝ දානං දේති. පුදුම ගැඹුරක් ඒ වචනේ තියෙන පින්නතුන්. නිකන් වචන විතරයි ගොඩක් අය මේ සමාජය අහලා තියෙන ඔය ක්‍රියාවලිය ප්‍රායෝගික කරන එක හරිම අමාරුයි. අනග්ගහිත චිත්තෙන් තමයි පින්නතුනේ ආර්ය ශ්‍රාවකයෝ බුදුවරු හැම කල්හිම ලෝකෙට සේවය කරන්නේ, වැඩ කරන්නේ අනග්ගහිත චිත්තෙන්. ඒක තමන්ට සැප උපදවන සහනය ගෙනල්ලා දෙනවා පින්නතුන්. ගහිත චිත්තේ වේදනාකාරේ, ඔළුවේ ප්‍රශ්න පිරේ. මේ ළඟපාත දාන ගෙදරකට ගියා. ඒ දාන ගෙදර පන්සලේ දෙවෙනි හාමුදුරුව දානෙට වැඩි නෑ. ඉතින් මේ මොකක් හරි හේතුවකට ගියා. අර දානේ මනුස්සයට කේන්ති ගිහිල්ලා කිව්වා ඒ කියපු වචනේම හොඳ නෑ, ඕක මගෙන් ආයි කන්නේ නෑ කිව්වා. කොහොමද වැඩි ඒවලද කොහොමද? එතකොට මිනිස්සු පන්සලට වැඩ කරලා තියෙන්නේ, උදව් කරලා තියෙන්නේ, සභාපතිකම් කරලා තියෙන්නේ, ලේකම්කම් කරලා තියෙන්නේ, මගේ දානෙට මහානායක හාමුදුරුවොත් එන්න ඕන, අනුනායක හිමියොත් එන්න ඕන, කියපු හාමුදුරු ප්‍රමාණයක් එන්න ඕන, නාවොත් එහෙම එතනින් සියලු කනෙක්ෂන් ඉවර කරනවා, නැති කරනවා. අනග්ගහිත චිත්තෝ දානං දේති. මෙතෙන්ද මෙන්න මෙතෙන්ට හිත වඩලා තියෙනවා නම් මේ ප්‍රශ්න නැහැ. දෙන්න බැරි නම් නොදී ඉන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. දෙනව නම් අනග්ගහිත චිත්තෝ දානන්දේති. ගහ ගහිත චිත්තයකින් තොරව අතහැරලා මේක දෙන්න. සතෙකුට වුණත් එච්චරයි. යාචකයෙකුට වුණත් එච්චරයි. ඒක ලෝභ හිතෙනවා නම් නොදී ඉන්න කමන්නේ. ඒක ඉතින් තමන්ගේ පරාදය. ලෝභ හිතෙනවා නොදී ඉන්න, ලෝභ හිතෙන්නේ නැත්තම් අනග්ගහිත චිත්තෙන් දෙන්න. පින් දුන්නහම මං කියනවා ඒකත් තියාගන්න ඔයාම කියලා කියනවා. දැන් හිඟන මිනිස්සු අපිට පින් දෙනවා. මං කියනවා දැන් බලන්න තමුසෙරනේ පින් නැත්තේ. ඕකත් තියාගන්නවා තමුන් ආන්සියම. ඈ ඔය පින නැති හින්දනේ ඔය මහපාරේ ඔය විදියට රැගලා දුක් විඳින්නේ. පින අඩු තමන්ට මේ හිඟන්න පින් අපිට අනුමෝදන් කරනවා. ඕකත් තියාගන්න කියලා අතාරිනවා. ඒතකොට පිනත් තියාගන්න. ඒකයි කියන්නේ අර ඔය සෙන්දහමේම කියන්නේ පිනක් දන් දෙන්න. පිනට ලෝභ වෙන්න එපා. පිනක් දන් දෙන්න. ඒක ලොකු ගැඹුරක්, ලොකු අර්ථයක්, ලොකු දහමක් ඒකේ තියෙන වෙනස. නිකන් වචනයක් නෙමෙයි. බලන්න පින දන් දෙන්න පුළුවන්ද කියලා. දැන් ඔබ ජීවිතේ පුරාම රැස් කරගත්ත පින් ටික කවුරු හරි ඇවිල්ලා ඉල්ලනවා. ජූතක බමුණ ඉල්ලනවා කියලා හිතමුකෝ. වෙසන්ත රජුරුවන්ගෙන් ඉල්ලන්නේ සියල්ල නේද? ජීවිත කාලෙම රැස් කරගත්ත ධනය, රජකම මේ සියල්ලම ජූතක බමුණ ඉල්ලන්නේ. වැසියෝ ඉල්ලන්නේ මේ සියල්ලම. එතකොට මේ සියල්ලම වෙසන්ත රජුරුව ලබා දෙනවා. ඒ වගේ වෙනුදුනේ අපි ජීවිතේ මාලිගාවල් හදනවා වගේ ගොඩාක් පින්කම් කරගෙන තියෙනවා, කටින පින්කම්. මේ අටපිරිකර පූජා පින්කම්, සිවුරු පූජා පින්කම්, ධර්ම දේශනා දායකත්ව පින්කම් ඔය කොහොම කරගෙන තියෙනවා. ඔකේ ඇවිල්ලා ඉල්ලනවා කවුරු හරි. අනේ මං අපායෙන් නිදහස් වෙනවා. මේ ඔය පින් ටික මට ඔක්කොම අනුමෝදන් කරොත් ලැබුණොත් කියලා. දෙන්න පුළුවන්. එහෙම දුන්නොත් එහෙම ඊට පස්සේ මට පිනක් නැති වුණොත් එහෙම කියලා නේද? මට මොකද වෙන්නේ කියලා. හැබැයි කවුරු හරි ඇවිල්ලා ඉල්ලුවොත් එහෙම ওই පවු ටික මට දෙන්න මං අරන් යන්නම් කියලා. බොහොම සන්තෝෂෙන් දෙයි මෙන්න පවු ටික ඔක්කොම. Thank you අරන් යන්න කියලා අර කුණු බක්කීට දෙනවා කියලා. කුණු ට්‍රැක්ටරේට දෙන ගානට දේවි ওই පවු ටික නම් ගෙනියන්න කියලා. එකකින් අදහස් වෙන්නේ පින්නතුනේ පින සැබෑ පින කියන එක ගොඩනගන්නේ උපාදානය තුල නොවේයි අතහැරීම තුල. දැන් ඔබ හිතන්නේ මේ පින දුන්නම් පින නැති වෙනවා කියලාද? පින දුන්නා මේක කුසල් බවට පත් වෙලා මහත්ඵල මහානිසංස බවට පත් වෙනවා. ඒ නිසා අර බොහොම අල්ප කුසලයේ මහත්ඵල මහානිසංස කරන්න දෙන හොඳ වචනයක් තමයි පිනත් දන් දෙන්න. පිනත් දන් දෙන්න. එතකොට පින අහිමි කෙනෙක් වෙන්නේ නැහැ. එයා පින ඌරි ගලා යන වැඩි වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ ඔය දන් දුන්නාම ඉතින් මං අහනවා ඒගොල්ලෝගේ කොහොමද දාන්නේ කියලා. ලුණු කිලෝ මෙච්චරයි, හාල් කිලෝ මෙච්චරයි, හාමුදුරුව මෙච්චරයි කියලා කියනවා. මෙසක් මෙච්චර සෙනගාව, මෙච්චර කන්න දුන්න, මෙච්චර බුෆේ එකක් දැම්මා, කුකුල්ලෝ මෙච්චරයි. ඒ දානෙන් ලැබලා තියෙන්නේ ඒ ටික. දැන් මිනිහගේ ඔළුවේ තියෙන්නේ ලුණු කිලෝ 50ක් ගියා, හාල් මැස්සෝ කිලෝ මෙච්චර ගියා කිගේ බලනකොට හාල් මැස්සෝයි ලූණුයි ආපු සෙනගයි තමයි ඔළුවේ තියෙන්නේ. ගොඩාක් දානවලකින් අහන්න බලන්න කොහොමද දාන්නේ කියලා නිකන් අහන්න. ඔය ටික කියයි අර හිතට පිරිච්ච දෙයක්, හිත තුල ඇතිවෙච්ච සෞම්‍ය තත්ත්වයක්, අවබෝධයක්, පුණ්‍ය ශක්තියක් ගැන කතා කරන්න දන්නේ නෑ. ඒ නිසා අපේ සමාජ මිනිස්සු දාන නෙමේ දෙන්නේ සංග්‍රහ. ඕන කියන කමන්නේ සංග්‍රහ. සංග්‍රහ පවත්වනවා. උත්සව වලට එහෙම දක්වන්නේ. ඉතින් ඒ නිසා මේ සංග්‍රහ පවත්වන්නේ දාන නෙමේ පව්. පිනක් කරගන්න දන්න. පිනක් කරගන්න දන්න කෙනා පින්නතුනේ බඩේ තියෙන දේ එළියට හරි අරන් දීලා අර සීවිලි මහරහතන් වහන්සේ වගේ සසර නොසිදෙන මහ පින් බල ඇති කරගෙනවා. ඒක දුන්නේ මට මේ සසර ලබන්නන්ගෙන් අග්‍රලාභියා වේවා මම කියලා එහෙම නෙමෙයි. ඒක ස්වභාව ධර්මයේ තුලින් ඒක පිහිටය. මම වුණත් අද කල්පනා කරන්නේ සමහර වෙලාවට මම කරන ලද හොඳ දේවල් නිසා තමයි මටත් හොඳ ලැබෙන්නේ කියලා. යහපත ලැබෙන්නේ කියලා. ඒක හැබැයි අපි මේ තෙන්ත්‍ර තියෙන කරුණාවෙන් ඒ දේ කළා මිසක් කවදාවත් මේක දීලා ඕ මේක හම්බ වේවා කියලා හිතන්නේ නැහැ. ලෝභ සිතින් හිතුවේ නැහැ. එහෙම ලෝභ සිතින් සිතුවේ නැහැ. අසාර්ථක සෑම ජීවිතයක් පිටුපස්සෙම යම්කිසි පාප කර්මයක් තියෙනවා වෙනසනේ. මම ඔය හොඳට දුප්පත් මිනිස්සු එහෙම හොයලා බලලා තියෙනවානේ. චේතනාව හොඳ නැහැ. හොඳට දැනුම තියෙනවා, හොඳට දැන උගත්කම් තියෙනවා, හොඳට වේද හේදකම් ශාස්ත්‍රය දන්න නොයෙකුත් මිනිස්සු මේ පාරවල් වල හිඟමයි යදිනවා. හොඳ දැනුමක් තියෙනවා. මම බැලුවාම මම හොඳට බලනවා චේතනාව හොඳ නැහැ. චේතනාව දුෂ්ටයි, ඉරිසියා සහගතයි, වෛරී සහගතයි. ඒ වගේ දේවල් තියෙනවා කියලා අහුවෙලා තියෙනවා. බලද්දි මම ඒගොල්ලෝ හොඳට පරීක්ෂා කරලා බලනවා. ඊට පස්සේ මම දකිනවා දුබ්බත්කමයි, මෝඩකමයි, අවාසනාවන්තකමයි, පාපයයි එකට තියෙන්නේ. තේරුණා නේද? ඒකට තියෙන්නේ. ඒ නිසා තමයි මේ මිනිස්සුන්ට මේ තත්ත්වයන් උදා වෙලා තියෙන්නේ. ඒක බලන්නේ භෞතිකවාදී විදියටම නෙමෙයි, විශේෂයෙන් බලන්නේ මානසිකව. ඉතින් ගහක් යට ඉන්න හැම මිනිස්සෙක්ම මේ අසරණව ඉන්නවා කියන්න බෑනේ. මේ ලෝකේ සම්පත් වලට නොඇලී ඉන්න තාපසයෙක් ඉන්නව වෙන්න පුළුවන්. එතකොට එයා හිඟන්නේ නෙමෙයි. ඒ යාගේ පැවැත් ජීවිතේ ලයික් එක කැමැත්ත. තේරුණානේ? ඒක පේන්නේ චේතාන්විතෝ ඒක බලන්නේ. පාත්‍රයක් කරන් මේ 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 පින්ඩ පාති වඩින හාමුදුරු කෙනෙක් යාචකෙක් නෙමෙයිනේ. සිතින්ම තමයි පෝසත් වෙන්නේ, සිතින්ම තමයි දුප්පත් වෙන්නේ, සිතින්ම තමයි පව් කරන්නේ, සිතින්ම තමයි පිං කරන්නේ. මේ සියල්ලගෙන් නිදහස් වීම තමයි නිවන. කෙටියෙන් කියතොත් සිතින් නිදහස් වීමයි නිවන. කොහොම සිතින් නිදහස් වෙනා නම්? සිතින් නිදහස් වෙන නම් සිත වැඩ කරන අංග පහයි, උපාදානස්කන්ධ පහයි, ඒ පහට නැවත නැවත ඇලීමෙන්, ඒ පහට රැවටීමෙන් නිදහස් වෙන්න ඕන. ඒ පහ පිළිබඳව රැවටීම දුරු කරන්න නම් ඒ පහ පිළිබඳව හොඳට තමන්ට අධ්‍යයනයක්, අවබෝධයක් තියෙන්න ඕන. එහෙම නැත්තම් නිදහස් වෙන්නේ නැහැ නේ. පංච උපාදානස්කන්ධෙන් නිදහස් වුණාට පස්සේ තමන්ට කොහෙද පිහිටන්න පුළුවන්? යා අවබෝධ කරගන්නවා පින්නතුනි, පිහිටීම නෙමේ ලෝකයේ සැනසෙල්ල නොපිහිටීමයි කියලා. උපාදානය නෙමේ ලෝකයේ සැනසෙල්ල, උපාදානය නොකිරීමයි කියලා. විඳීම නෙමෙයි ලෝකයේ සැනසෙල්ල නොවිඳීමයි කියලා. අල්ලා ගැනීම නෙමෙයි ලෝකයේ සැනසෙල්ල අතහැරීමයි කියලා අවබෝධ කරගන්න. ඊට පස්සේ පින්නතුනේ අර ලෞකික මිනිස්සුන්ටත් වැඩිය හොඳට මේ ලෝකයට සමාජයට වැඩ කරනවා, රස්සාව කරනවා, ව්‍යාපාරය කරනවා, දියුණු පමුණු වෙනවා, තමන් ලස්සනට ඉන්නවා, පිරිසිදුව ඉන්නවා, මේ ඔක්කොම කරනවා. මොකද හේතුව? අතහැරිය නිසා සතුටින් ඉන්නවා. දැන් හැමදේම තමන්ටම කන්නද කරන්න ඕන මේ ලෝකේ? අර පොඩි කාලේ අර අපි අඹ පැලේ සින්දුව සීයේ සීයේ ඇයි මේ අඹ පැලයක් හිටවන්නේ? ඈ සීය වයසට ගිහිල්ලා නොවැ, සීයාට මේ ගහේ අඹ ගෙඩියක් කන්න ලැබේවිද? නෑ ළමයෝ, මේ මගේ යුතුකම, මං ඉෂ්ට කරන්නේ, මට කන්නේ මම මේක ඉන්දන්නේ. ළමයෝ මේක අනාගත පරම්පරාවට ඕගොල්ලෝ ලොකු වුණාම කන්න මම මේක ඉන්දන්නේ. ඒ මිනිස්සේ කීතෝ මේ ලෝකේ කරන හැම වැඩක්ම මිනිස්සේ කරනව නම් කරන්නේ ඌ කන්නමයි කරන්නේ. කන්නමයි කරන්න කියලා කිව්වා. එහෙම හිතන්න එපා. හැම තැනකම තියෙන චේතනාන්විත භාවය. එතකොට කෙනෙක් හිතුවොත් මං කරන දෙයක් කරන්න ඕන මම කන්නමයි, මට ගන්න බැරි දෙයක් මම කරන්න හොඳ නැහැ කියලා හිතුවොත් ඒක වැරදිනේ. එහෙම වැරදි. ලෝකයට හරි පිටක් වෙන. දැන් අපේ හාමුදුරන් වහන්සේලා ඉන්නවා. එක හාමුදුරු කෙනෙක් ඉන්නවා හොඳටම ලෙඩ වෙලා ඉන්නේ. කියන්නේ උන්වහන්සේට පවතින හරි අමාරුයි තත්ත්වයක් කියන්නේ. ඒ වුණාට උන්වහන්සේ විශාල ආරණ්‍ය හදනවා, පන්සල් හදනවා, කුටි හදනවා. මේ හොද්දටම දන්න වෛද්‍ය උපදේශය ලබා දීලා තියෙන තාටික කාලය ඔබ වහන්සේට මේ 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 දේවල් මේව නරක් වෙලා තියෙන්නේ, මේක නිසා මේ මේ අපවත් වෙනවා කියලා. නමුත් වැඩ කරනවා. ඒ කෙනෙකුට හොඳටම තේරුම් ගන්න පුළුවන් නේ. උන්වහන්සේ උන්වහන්සේගේට කීර්තියක් ගන්නවත්, ප්‍රසාදයක් ගන්නවත් ඔබට යන නෙවෙයි. අනාගතේ කවුරු හරි කෙනෙක් නිවෙන කෙනෙක් මේ ස්ථානයට ඇවිල්ලා හිත නිවා ගනී කියන අදහසින් මේ දේවල් හදලා තියෙන ලෝකෙට කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා අපි ඒක දිහා බලන ක්‍රමය සහ ඒ චේතනාන්විත භාවය තුළ වෙනස් වෙනවා. ඒ නිසා කලකිරෙන්න උවමනාවක් නැහැ. ධර්මය තේරුම් ගත්තයි, අනිත්‍ය තේරුම් ගත්තයි කියලා දරුවන් වෙනුවෙන් දේවල් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලෝකයා වෙනුවෙන් හරි මේවා ඉතුරු වුණාම කවුරු හරි මේවයි මේ හොරපොල් කඩන එකෙක් හරි මේව කඩාගෙන යයි කියලා කසමනා කරලා ඉවර වෙලා යහපතක් කරන්න පුළුවන්. හැමදේම තමන්ට වෙන්න ඕනේ. පරහිතංච කත්තම්බං. අන් අයගේ යහපත වෙනවනොත් වැඩ කරන්න. අපි වැඩ කරනවා නම් කරන්න ඕන තමන් විතර වෙනුවෙන් විතරක්ද? නෑ නෑ නෑ. ඒක නිසානේ මේ මිනිස්සු අහන්නේ කෙනෙක් කියලා දකිනෝ කෙනෙක් කියලා දැකලා ඔච්චර කන්නද කියලා අහන්නේ ඔච්චර. තමන්ට තමන් ලිමිට් දා ගන්නවා. මං හැමෝගේම ජීවිතය අහලා බලන දෙයක් තමයි ලිමිට් එක කොහොමද කියලා. යාගේ ගොඩාක් අයගේ ලිමිට් එක තියෙන්නේ යන්තම් කාලය ඇඳලා ඉන්න තිබුණොත් ඇති. යන්තම් උපරිමයට නෙමෙයි, යන්තම් කාලය ඇඳලා ඉන්න තිබුණොත් ඇති. ඉතින් ඇත්තටම මෙනියට හම්බ වෙලා තියෙන්නේ යන්තම් කාලය ඇඳලා ඉන්න තමයි. ඉතින් එහෙම ලිමිට් දැම්මහම කොහොමද දියුණුවක් ඇති වෙන්නේ? යන්තම් දුකක් නැතුව ජීවත් වෙන්න තිබුණාම ඇති. ඒ කියන්නේ ලොකු නිවනක් දකින්න උවමනාව, මගපල දකින්න උවමනාව නෑ. කලාතුරකින් ඉන්නවනේ එහෙම ශක්තියින් තියෙන අය. මේ ලොකුවට සද්ධර්මයක් අහලා නැති වුණාට නැති අයත් ඉන්නවා. මම මේ ආත්මෙම මට නිවන් දකින්න ඕන කියලා හිතන අය. අන්න ඒ ඇත්ත ළඟ මම අඳුන ගන්නවා මෙයා ළඟ නිවන් දකින්න අවශ්‍ය ශක්තිය තියෙනවා. නැත්තම් මෙයා මේ කතාව කියන්නේ තේරුණා. ඒ ශක්තිතාවයේ තියෙන නිසා තමයි එහෙම කියන්නේ. කවුරු හරි කෙනෙක් කියනවා නම් මට මේ රටේ ජනාධිපති වෙන්න ඕන කියලා, එක්ක පිස්සෙක් එක්ක ශක්ති තියෙන පුජ්‍යලේ. තේරුණාද? එයා පිස්සෙක් නෙමෙයි කියන තැනින් එයා අවබෝධ කරගත්තොත් මෙයාට වාග්ය තියෙන කෙනෙක්, මෙයාට ශක්ති තියෙන කෙනෙක්. අපි බලන්න ඕන මෙයාට නිවන් දකින්න ඕනේ කියන ශක්තිය තියෙනවද? මක් එහෙම එහෙම අදහස තියෙනවද? මට මේ භවයේදීම නිවන් දකින්න ඕන, මට මේ දුකෙන් නිදහස් වෙන්න ඕන, මමත් ඒක තමයි හොයන්නේ. මේක ඔබට අර තේරෙන්නේ නැතිකම තියෙන්නේ. නැත්තම් ධර්මයේ හැමතිස්සෙම නිවන් දකින්න ඕමනා දේවල් කියවෙනවා. මේක ඉන්ද්‍රයන් පහෙන් තොරව බලපගමන් පේන දෙයක්. මේ ධර්මයේ දිහා බලන්න ඉන්ද්‍රයන් පහෙන් නිසා ධර්මයේ පේන්නේ නැහැ, ධර්මයේ දකින්නේ නැහැ. පංච උපාදානස්කන්ධයෙන් බලද්දි මේක පේන්නේ නැහැ. උපාදානස්කන්ධයෙන් තොරව ඉන්ද්‍රයන් පහෙන් තොරව බලපගමන් මේක පේනවා. බොහොම ලස්සන දෙයක්. පහෙන් තොර වෙච්ච ගමන් පින්නතුනේ සුණු විසුණු වෙනව මොනවද? සම්මුතිය. සම්මුතියේ පණවල තියෙන ආගම්, ජාති, වර්ග, කුල, මල, ભેද, ගෝත්‍ර, රටවල්, පුජ්‍යලත්වයේ ස්ත්‍රී පුරුෂ භාවයේ බව නැති වෙනව මේ සදාහයතර ඉක්මවන ඥානෙ පහළ වෙච්ච ගමන්ම සුණු විසුණු වෙන මොනවද මේ සම්මුතියක පැටලිලා මෝඩ මිනිස්සු ටිකක්, මෝඩ ප්‍රශ්න ටිකක් හදාගෙන මෝඩ විසඳුම් ටිකක් හොයමින් ඉන්නවා කියලා දකිනවා. මේ මිනිස් සමාජයේ ලතුරු පාසලක්සේ පේනවා. මිනිස් සමාජයේ ලතුරු පාසලක්, මිනිස් සමාජයේ අවශ්‍යතා හරියට අර පොඩි ළමයින්ගේ තියෙන සෙල්ලම් බොඩවල තියෙන අවශ්‍යතාව වගේ. දැන් අපිට ලොකු දෙයක් නෙමෙයිනේ පොඩි ළමයින්ගේ තියෙන හීනයක් කියලා ඇහුවොත් මොනවද කියලා ඇහුවොත් මට බෝනික් එකක් ඕන, මට පොඩි කාර් එකක් ඕන පන්දන්න, එහෙම නැත්නම් පොඩ්ඩක් ලොකු වෙනකොට මට බයිසිකලයක් ඕන කියලා වගේ පොඩි දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් පේනවා පින්නතුනේ. මම මොනව වෙනුවෙන්ද මේ මිනිස්සු මැරෙන්නේ කියලා. දැන් මම ගොඩක් දෙනකින් අහලා බැලුවාම ජීවිතේ රස්සාවල් කරලා, එහෙම මේ ප්ලෑන් කරලා, ලෝකේ විකාර කරලා, මුළු ජීවිතේ රස්සාවේ ඔක්කොම දේවල් ප්ලෑනින් මුදල් වලින් කරන්නේ මොකද්ද කියලා අහුවාම ඒගොල්ලන්ගේ තියෙන ඉමේජ් එක තමයි තමන්ට කියලා ඉඩමක් අරන් ගියක් හදාගන්න එක. ගියක් අරන් වාහනයක් ගන්න එක. ඔන්න ඔච්චර තමයි තියෙන ලොකුම ප්ලෑන් එක. මුළු ලයිෆ් එකේම, මුළු ජීවිතේම දරන සමස්ත මහන්සිය. ඒකට අපේ දුප්පත් වෙච්ච රටක් නිසා මුළු ජීවිතේම ගේකටයි වාහනයකටයි කොටු වෙලා තියෙනව නේද කියලා අනේ අප්පච්චි කියලා හිතෙනවා. දැන් වෙන රටක ওই ඉමේජ් එක මේ කරනකොට දවසින් ওই මිනිස්සේ හදාගන්නේ මාසේ වැටුපකින් වාහනයක් ගන්න පුළුවන්. මෙහෙ වගේ මේ කප්පර බදු ගහලා නැහනේ. දැන් මෙහෙ සාමාන්‍ය වාහනයක යන මිනිස්සෙකුට ඒ මුදල් ප්‍රමාණය ඩොලර් එකකට පරිවර්තනය කරන් වෙන රටක හොඳ සුපිරි වාහනයක යන්න පුළුවන්. ඉතින් ඒ මිනිස්සු ඒක නිසා ලෞකික වලට සිහින සිහින හිතන්නේ නැතුව ඒ සිහින වලින් මිදිලා ලෝකේ ධර්මයේ තියෙන රසය ඒගොල්ලෝ හොයාගෙන යන්නේ ඒකයි. එතකොට මේවයි තියෙන අසීරුතාවය වැඩි වෙන්න වැඩි වෙන්න මේ පටු දේවල් වලට අගේ වැඩි වෙනවා. අගේ වැඩි වෙලා ඊට පස්සේ ඒවතුළු මිනිස්සු අර හිඟන්න පොල් කට්ටෙත් එල්ලෙනවා වගේ තාම පටු දේවල් වල මිනිස්සු එළඹගෙන සිටිනවා. දැන් පොල් කට්ට කියන්නේ එච්චර වටින දෙයක් නෙමෙයි ඕගොයෙන් හරි සුද්ධ කරලා හදා ගන්න පුළුවන් බලන්නකෝ හිඟන්නේ පොල් කට්ටට පයින් ගහලා හරි වීසි ගහලා හරි බලන්න අර ගෑස් දෙක ලොකු වෙලා හැරමිටියෙන් ගුටි කාලා මල කෙලියක් කරන්නේ එයාගේ පොල් කට්ටට හාමුදුරුවෝ කියලා බලන එකකුත් නෑ හාමුදුරු කෙනෙක් නිකන් චෙක් කරලා බලන්නේ හිඟන්නේ ගන්න බල පොල් කට්ටට පයින් ගහ හාමුදුරු කියලා බලන එක දෙයි හැරමිටියෙන් නැගිට ගමන් යාට ඒක වටිනවා ඒක තමයි ඇති ඉතින් බුදුහාමුදුරුවෝ දකින්නේ ඒ වගේ දේවල් තමයි මේ කාම ලෝකේට ඇලුම් කරලා කාම ලෝකයේ උජාරුවෙන් තියාගෙන ඉන්න රජකම කියලා හිතන එක හිතමුකෝ ඒකත් තේන්නේ බුදු කෙනෙකුට නිකන් හිඟන්නගේ පොල් කට්ට වගේ වැඩක් අපි කාට හරි ගොත රජකම දාලා ඇවිල්ලා නිවන් දකින්න කියලා කොරයිද ඔය ඇමතිකම දාලා ඇවිල්ලා නිවන් දකින්න ඔය ප්‍රාදේශීකම දාලා ඇවිල්ලා නිවන් දකින්න නැත්තම් ඉතින් ගෙදරට රජනේ තමයි තමන්ගේ තියෙන ආධිපත්‍ය තියෙන්නේ තමන්ගේ දේශ සීමාව පර්චස් ගන්න. ඕක දාලා ඇවිල්ලා නිවන් දකින්න කිව්වා. මේ අත්හැරීම කොහොමද කුරුදු වෙන්නේ? දුක්ඛ සත්‍ය හොඳට නුවණින් දකින්න කෙනෙකුට. ජාති ජරා ව්‍යාධි මරණයන් පමන්ගේ පසුපස එළවගෙන එනවා බේරෙන්න වෙන ක්‍රමයක් නැහැ කියලා දකින්න කෙනෙකුට තමයි මේ ධර්මයේ එළඹගෙන මේක දකින්න පිණුතුනේ. ධර්මයේ හොයන කෙනෙකුට තමයි ධර්මයේ ඇතුළට උරාගන්නේ. නැත්තම් කඩවල් වල බඩු වගේ කොච්චර හරි බණ හැම පැත්තෙම තියෙනවා. අවශ්‍යතාවයක් නැත්තම් එහෙම නැත්තම් බිම බලාගෙන නම් යන්නේ. විමසුන් බුද්ධියක් නැත්තම් ඒ භාණ්ඩේ අහුවෙන්නේ නැහෙනේ. ඒ අවශ්‍යතාවයක් නැති කෙනා භාණ්ඩේ අරන් යන්නේ නැහැ. විමසුන් බුද්ධියෙන් කඩයක් කඩයක් ගාන ගිහිල්ලා අහන්නේ බලන්නේ නැති කෙනාටත් භාණ්ඩේ අහුවෙන්නේ නැහැ. එක්කෝ අවශ්‍යතාවය තියෙන්න ඕන අවශ්‍යතාවය තුළ ගිහිල්ලා සොයා බලන්න ඕන බලලා ඊට පස්සේ ඒක මිල ගණනක් තියෙනවා එතකොට මිල ගණනට හරියන්න තමන් ළඟ සල්ලි නැත්තම් ඒ ගන්නත් බෑ දැන් මේ නිවන ගන්න විදිය මේ කියන්නේ දැන් බිම බලාගෙන ගියත් අහුවෙන්නේ නෑ නිවන සොයන්න නැත්තම් ඒත් අහුවෙන්නේ නෑ නිවන සොයලා ඒ වටිනාකමට හරියන අවශ්‍ය කරන අගය තමා තුළ නැත්තම් ශ්‍රද්ධා ධනය ප්‍රඥා ධනය නේද? ඒව නැත්තම් අරග ගන්න බෑ. මොකද මේක ප්‍රඥාවෙන් තේරුම් ගත යුතු දෙයක් නේ. එතකොට තමන්ගේ සාක්කුවේ ගණන් හදලා බලලා අනේ සල්ලි නෑ මම ලබන සතියේ එන්නම් කියලා යනවා. ලබන සතියේ එනකොට ඩොලර් එක ඉහළට නැගලා. ආයි මිල වැඩි වෙලා. තේරුණා නේද? අර මං ඒ දවස්වල වාහනයක් ගන්න සල්ලි එකතු කළා වගේ. මම වාහනයක් ගන්න කියලා ඉතින් ඔන්න මරුටි කාර් එකක් වගේ ගන්නවා කියලා හිතලා මම පොඩි මුදලක් එකතු කරගෙන යනවා ඉතින් ලස්ස 7ක් 8ක් විතර යනවා නේ කියලා. එකතු කරගෙන යනකොට මෙන්න ඊළඟ අවුරුද්දේ වෙනකොට 14ක් වෙලා මේක. මම හරි වැඩක් වෙලා තියෙනවා. දැන් ඉතින් 14යි දැන් යන්න බෑ. 14ක් කොහොම හරි එකතු කරගන්නවා කියලා මහන් තේලා යනකොට ඊළඟ අවුරුද්දේ වෙනකොට මේක 18ක් වෙනවා. මං කල්පනා කරා මේක හේවණල්ල පාගනු වගේ වෙන පාවිච්චි කරපු වටමගලයක් හරි ගමන් නැ නැත්තම් වාහනයක යන්න හම්බෙන්නේ නැහැ මැරෙනකම් මේ දුම ගාගෙන ත්‍රිවිලර් වල යනවා මේ 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 හරි අමාරුයිනේ අර වාහන බස් එකේ එහෙම ගාන්න සයිලන්සරේ සෙට් වෙන්න ඕන ත්‍රිවිලර් එකට කොළඹ එහෙම යද්දී කොහොමද ඇටි බ්‍රූම් බ්‍රූම් ගාපු ගම දුන් ටික කෙලින්ම අර මේ 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 කාරේ අර මේ මිනිස්සු මරුවා වගේ කවුද මේ හිට්ලර් මිනිස්සු මරන්නේ දුම් ගාලා ඒ වගේ තමයි තනිකර මරුවේ නැති වුණාට මේ දුම් ටික එන්නේ ඇතුළට ඉතින් පව් ඒ නිසා හිතනවා ඉතින් ජීවිතෙත් එහෙමයි අපි සමහරලා ඒ නිසා අපි මේක අදාදම අවබෝධ කරගන්න ඕන කියලා කල්නොදොයම නොයා අවබෝධ කරගන්න ඕන කියලා මහන්සි වෙනු සරල දෙයක් තියෙන්නේ ඒක හරියට බැලුවොත් හරි සරල දෙයක් තියෙන්නේ හරියට බැලුවොත් හරි. මේ කුළු ගෙඩියෙන් ගල් කඩන මිනිස්සු ඉන්නවා. මහා ඇඟේ යෝජ ශක්තියක් තියෙන මිනිස්සු නෙමෙයි. කොහොමද ඒගොල්ලෝ ඒ කරන්නේ? ඒකට තියෙන ශාස්ත්‍රයක් තියෙන්නේ. ඒ සාත්‍රය නිසා තමයි ඔවුන් ඒ කර්මාන්තේ නෙහිලා ඉන්නේ. ඉතින් ඒ වගේ තමයි පින්නතුනේ. නිවන් දකින්න එකත් ඒක ධර්මයේ තියෙන ශාස්ත්‍රයක් තියෙන. ඒක හඳුන ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඔබට ඒක තේරුම් ගන්න පුළුවන් හාමුදුරන්ගේ මේ බණ ටික වෙන වෙනම අහලා තේරුම් අරගෙන ඊට පස්සේ සංක්ෂිප්තව අහලා කැටි කරන්න ඕනේ. අපි කසායත් එහෙමනේ වෙන වෙනම ගස් වලින් කොළ පොතු ටික ඔක්කොම කඩාගෙන ඊළඟට වෙන වෙනම සෝදලා ඊට පස්සේ මොකද කරන්නේ? එකට තම්බල සාරය ගන්නවා. අන්න ඒ වගේ ගන්න ඕන පින්නතුනේ. දැන් එතකොට එන සාරය මොකද්ද? අන්න ඒක ඔබට වචන වලට නිර්මාණය කරන්න බැරි වුණාට ඔබට වචනේ ඉක්මවා දකින ධර්මයක් හැටියට ආස්වාදනය කරන්න හැකියාව ලැබෙනවා. තේරෙනවානේ. අන්න ඒකයි පිළිස්සනේ. ඒක අවසානයේදී කියන්න දෙයක් නැහැ. අනිත් වෙන මොනවද කියන්න තියෙන්නේ? අනිත් වෙනම් කියන්න දෙයක් නැහැ. තමන් කවුරු හරි දැක්කයි කිව්වත් එකයි, නොදැක්කයි කිව්වත් එකයි. කවුරුත් දෙන්න ඕනත් නෑ මාර්ගඵල, නොදෙන්න ඕනත් නෑ මාර්ගඵල, සම්මාන ඕනත් නෑ. පිළිගත්තත් එකයි, නොගත්තත් එකයි, අහුවත් එකයි. තමන් ඉන්න තත්ත්වය තමන්. දැන් බුදුරජාණන් වහන්සේ සමයන්වලදී දැකපු භික්ෂූන් වහන්සේලා ළඟට ගිහිල්ලා කියන ඔබ තාම ධර්මෙහි පිහිටවන්න මත ආයුෂ්මතුනි කියලා කියනවා. එතකොට මොකද කියන්නේ? ධර්මෙ පිහිටගෙන පිහිටා බුදුහාමුදුරුව පිහිටා නැහැ කිව්වත් එයා පිහිටලා නම් පිහිටලා කියලා දන්නවා, නොපිහිටලා නම් නොපිහිටලා කියලා දන්නවා. මොකද ඒ තරම් තමාතුලින්ම සැක නැති වෙලා තමයි ඒක පිහිටන්නේ. ඒ නිසා ඉතින් කාගෙවත් ඒක අහන්න උවමනා කරන්නෙත් නැහැ තමන් පිහිටලද නැද්ද කියලා. හැබැයි ඉතින් රැවටීමෙන් ඉන්නත් එපා මම ඔන්න පිහිටලා ඉන්නේ කියලා. මාරය කියන්නේ මහා පුදුම මායාකාරී මේ තත්වයක්. මාරය කියලා මිනිස්සෙක් නම් බඩගෙඩියක් තියෙන අත් දෙකක් කටුකුල් දෙකක් තියෙන මිනිස්සෙක් නම් මම දැකලා නැහැ. මන් දන්න මාරය නම් මාර ධර්මතාවයක් කියලා එකක් තියෙන්නේ. එහෙම තමයි. දැන් හිරු දෙයියෝ කිව්වට මේ අත් දෙකක් කකුල් දෙකක් තියෙන දෙයියෙක් නැහැ කියලා. දැන් නවග්‍රහ මණ්ඩලයේ දෙයියෝ හදලා තියෙනවා නවග්‍රහ පූජා කරන්න. මේ ඉන්නේ නවග්‍රහයන් වහන්සේලා කියලා ගේ පෙන්නනවා. නාසා ආයතනයේ දැක්කොත් එහෙම නවග්‍රහයන් වහන්සේලා. මේ ඉන්නේ සෙනසුරු ග්‍රහ උත්තමයා කියලා සෙනසුරු ග්‍රහය වෙනම ඇඳලා තියෙනවා. ඉතින් අර ඒ වගේ මේ ඒ විද්‍යාවට එනකොට සංකල්පයේ ස්වභාවයට වඩා වෙනස්. දැන් චිත්‍රවල මායя ඉන්න ඕන තරම් ඇඳලා නැහැ. මායя ඉන්නවා. මිනිස්සු ඒක විද්‍යාවට දියුණු කරලා බලන්න ඕන. එතකොට මාර පරාජය මරුවා පරාද කරන්න හැකියාව තියෙන්න ඕන. මරුව පරාද කරන්න හැකියාව තියෙන්න ඕන. පුළුවන්ද? තමා ළඟ තියෙන ජාති ජරා ව්‍යාධි මරණ ටික තමයි මාරයා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෝ තමයි මාරයා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලප්පද පරාමාස තමයි මාරයා. දැන් ඔය සීලප්පද පරාමාස වලට පත් වෙච්ච අය ඉන්නව නේද? පුදුම පීඩනයකින් ඉන්නේ. ඇයි? බලන්න ඔය හොඳ ආගමිකයෝ කියන කට්ටිය දිහා බලන්න, හොඳට ආගම් අදහන අය කියලා බලන්න. මේ ඒගොල්ලෝ සතුටෙන්ද ඉන්නේ කියලා බලන්න ඒගොල්ලන්ගේ මූණු දිහා. ඔය හොඳට මේ දේවාලේ වැඩ කරන කපු වගේ මූණු දිහා බලන්න. එහෙම නැත්නම් මේ වෙනත් ආගම් වල ඉන්න ඒ පූසාරිලා දිහා බලන්න. අනිත් ආගම් වල ඉන්න මවුලලලගේ පොඩ්ඩක් මූණ දිහා බලන් ඉන්න. එහෙමත් නැත්නම් අපේ ඉන්න මහානායක හාමුදුරුවෝ දිහා බලන් ඉන්න. එහෙම නැත්නම් බොහෝම ජනප්‍රිය බණ කියන අභිධර්මයේ කියන බොහෝම සත්‍යයි සුන්දරයි මනස්කාන්තයි කියන ධර්මයේ කියන අයගේ දිහා මූණ දිහා බලාගෙන ඉන්න. ඒගොල්ලොන්ගේ ළඟ අර තියෙන සීලබ්බත පරාමාසය නිසා දැඩි වෙලා තියෙන. හරියට මහාචාර්යවරුන්ගේ මූණු වගේ. දේශපාලකයන්ගේ මූණ බලන්න මහාචාර්යවරුන්ගේ මූණු. හකු වැහැල එල්ල වැටිලා ඉන්නේ ඇයිද කියලා හම් දැනුමින් පිච්චෙනවා. දැනුම කියන්නේ මොකද්ද? දෘෂ්ටි ගොඩක්. දැනුම බරක්, දැනුම වේදනාවක්, දැනුම හරි පීඩනය, පීඩාවක් දැනුම. දැනුම විද්‍යාත්මක නැහැනේ. විද්‍යාත්මකව නෙමෙයි දරාගෙන ඉන්නේ. කුතුහලයෙන් යුක්තව තමයි හැමදේම දරාගෙන ඉන්නේ. කියන්නම් වාලේ. මොකෝ එයා පරේක්ෂණය කළා නෙමෙයිනේ. ඇයි බර උසුලාගෙන සිටීම නිසා. දැන් ධර්මයේ දකින්නේ මහන්සි වෙන්නේ. හරි කියන්න බලන්න පුනතුන් ධර්මයේ දකින්නවා කියන්නේ මොකද්ද? ධර්මයේ හැඩය, ධර්මයේ වටපිටාව, ධර්මයේ ස්වභාවය. දැන් මේ තියෙනවා මේ හරි ලස්සන වචනයක් අර ඉන්දියාවේ අර දලයි ලාමා හාමුදුරුවෝ ඉන්න පළාතට කියන්නේ ධම්මශාලා කියලා. ධම්මශාලා කියන ප්‍රදේශයේ. ඒතකොට මුළු පළාතටම කියන්නේ ධම්මශාලාව. අපි නම් ඉතින් ධර්මශාලාවටනේ ශාලාව විතරක් කියන්නේ. මේක මුළු පළාතම ධම්මශාලා. හොඳයිලු ඒ පළාතේ ගොඩාක් ඒ හොරකම්, මංකොල්ල කෑම්, කාටවත් කෑම, හිරියර එහෙම අඩුයි. නු කියලා කියනවා. එමයි නෑ කියලා කියනවා. වෙන්නත් ඇති. මිනිස්සු හැමෝම යම් ආධ්‍යාත්මයක ඉන්නවා. හැමෝම අටමාලයක් ගණන් කරගෙන එහෙමේ යනවා. ඉතින් තියෙනවා. ඉතින් 100%ක් නෙමේ. යම් ප්‍රමාණයක් මිනිස්සු හොඳයි. ඉතින් වෙලඳාමක් කරන්න ගියා මිනිස්සුන්ගේ ඉතින් පොඩි පොඩි හොරබොරු වංචාවල් නැතුව නෙමේ. ඉතින් ඒවා තියෙන මිනිස්සු වෙලෙන්දොනේ. ඒවා තියෙනවා මේ. නමුත් සමස්තයක් හැටියට හොඳයි. ධම්මශාලා අපි කොහොමද අපේ ජීවිතේ ධම්මශාලාවක් කරගන්නේ? මොකද ධර්මයට පැමිණිච්ච කෙනෙක්ගේ චින්තනය, ඥානය, දර්ශනය කොහොමද වැඩ කරන්නේ? රූපය උපාදාන නොකිරීමෙන්, වේදනා උපාදාන නොකිරීමෙන්, සංඥා උපාදාන නොකිරීමෙන්, සංකාර උපාදාන නොකිරීමෙන්, විඤ්ඤාණ උපාදාන නොකිරීමෙන්, ඇස උපාදාන නොකිරීමෙන්, කන උපාදාන නොකිරීමෙන්, නාසය උපාදාන නොකිරීමෙන්, දිව උපාදාන නොකිරීමෙන්, ශරීරය උපාදාන නොකිරීමෙන්, මනස උපාදාන නොකිරීමෙන්, අතීතයේ උපාදානය නොකිරීමෙන්, අනාගතයේ උපාදානය නොකිරීමෙන්, වර්තමානයේ උපාදානය නොකිරීමෙන් ඔන්න පවතින ඔන්න ධම්මසාලා. ආමතුළු මහ පොඩි බණන්න කියලා දෙන්නේ. ඔන්න ධම්මසාලා. කොහොමද උපාදානය නොකර ඉන්නේ? මොකෙන්ද උපාදානය නොකර ඉන්නේ? සිතින්ද? නෑ, සිතින් කොහොමද? සිත කියන්නේම උපාදානයට. මම සිතින් උපාදානය නොකර ඉන්නවා කිව්වොත් වැරදි. මම උපාදානය නොකර ඉන්නවා කිව්වොත් වැරදි. මොකද මම කියන එක තියෙන්නේ උපාදානය තුල. ඔන්න ඕක කියනකොට තමයි ටිකක් පැටලෙන්නේ. උපාදානය අතහරිනව නෙමෙයි අතහැරෙනවා. උපාදානය අතහැරෙනවා. ඔව්, උපාදානය අතහැරෙනවා. හරියට අර ගහක ගෙඩියක්, ගෙඩිය ඉදුනහම ඒ ගෙඩිය ඉදීමම හේතුවෙන්ම ගෙඩිය නැට්ටෙන් ගැලවිලා වැටෙනවා වගේ වැඩක් වෙනවා. අපි සමහර ඒවා අත්හරිනවා නේ, සමහර ඒවා අපේ හිතලින් අත්හැරලා යන්නේ විවිධ හේතුන් නිසා. අපේ හිතමු එක පාරට මහා ගැඹුරු සාගරයක යද්දී අපේ දුරකථනයක් හරි, නැත්තම් තියෙන ලැප්ටොප් එකක් හරි මොකක් හරි ওই මහා ගැඹුරු සාගරයට වැටෙනවා. දැන් හිතනවද ගන්න, වැහලා ගන්න, ආයෙකින් ගන්න, පස්සේ ඇවිල්ලා ඉන ගමන් පොඩ්ඩක් බලන්න බලන්න උතන් ඒක ඉවරයි කියලා ගලා දා ගන්න. ඒකයි සිතුවිල්ලෙවත් ඒක අමුණන ගන්න එක, ඒකේ තියෙන දෙයක් ආයේ හිනමවන එක පැත්තකට දාලා වැඩක් බලා ගන්න එක හොඳයි කියලා අත්හැරලා අනේ වගේ ජීවිතේ දැනගන්න මේ සියල්ලම අපිට අල්ලගන්න බැරි තැනකින් අත්හැරෙනවා, අහිමි වෙනවා. අනුන්ගේ දෙයක් මගේ 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 ආත්මය කියලා මම මේ කරගෙන ඉන්න ස්වභාවය කියලා යථා අවබෝධය වෙනකොටම පිටුතුර මුළු ශරීරයේම මේ දිට්ටිගත ස්වභාවය අවිද්‍යාව දුරු වෙනවා. පිටුතුර ඥානය උපදිනකොට අවිද්‍යාව සුණු විසුණු වෙනවා. එච්චර සමස්ත ජීවිතේ නුවණින් බලමින් ජීවත් වෙන්න බලන්න කියන්නේ ඒකයි. අත් හරින්න බෑ, අත් හැරෙන්න ඕනනේ. ඒක හොඳයි. තවත් ස්වභාවයක අපි කාලේ මතක් කරනවා, දිය වෙන්න ඉඩ හරින්නනේ. කෙලස් දිය වෙන්න ඉඩ හරින්න. අර අවුවේ තියපු අයිස් කැටේ වගේ දිය වෙන්න ඉඩ හරින්න. දැන් බලන්න ඝන අයිස් කැටයක් කියන්නේ හරි ඝනයි, අතේ තියාගන්නත් බෑ, සීතලෙන් පිච්චෙනවා. කෙනෙකුට පහර දුන්නොත් එහෙමත් ඝන අයිස් කැටයකින් ඔළුව පැලෙන්නත් පුළුවන්. ඒ සරයි, මිනිස්සුන්ට රිදෙන්න පුළුවන්. නමුත් ඒ අයිස් කැටේම අවුවේ තිබ්බහම දිය වෙනවා. ඒ දිය වෙච්ච අයිස් කැටේ මෙතනින් සමාරෝධවිය ජීවෙච්ච අයිස් කැට වගේ ඉන්නවා තමයි. හැබැයි ජලයේ ටික තියෙනවා. ආයි පරිසරය හැදුනොත් ඝන වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සමාරෝධවියට ඒ ඇත්තන්ට තවත් පොඩ්ඩක් අවුවට යන්න වෙනවා මේක. තවත් අවුවේ තිබ්බහම මොකද වෙන්නේ? ආන්න අර දිය වෙලා තිබිලා හරියන්නේත් නැහැ. දැන් මගේ උපාදානස්කන්ධේ දිය වෙලා තියෙන්නේ කියලා හිතාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ආයි ඝන වෙන අවස්ථාවක් හම්බුනොත් ඝන වෙනවා. පරිසරය වෙනස් වුණොත් ඝන වෙන නිසා වාෂ්ප වෙනකන් ඉන්න ඕනේ. අන්න වාෂ්ප වුණාට පස්සේ තමයි සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවා. ඊට පස්සේ තමන්ට පස්සෙ යන්නේ තැටිය විතරයි තියෙන්නේ. එහෙම නේද? තැටිය කියන්නේ මොකද්ද? ඒ පංචස්කන්ධයේ තැටිය. මේ ඉන්ද්‍රයන් ටික තැටිය. තැටිය ඇතුළේ තිබ්බට චක්කු විඥානේ උපාදානය නැහැ. දැන් විඳීම කියන එක ගත්තාම සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් දැන් උන්න පිටින් මනින්න හදනවා. හාමුදුරු රසවත් බීමකට හරි කෑමකට හරි මොකක් හරි කැමති නම් හාමුදුරු විඳිනවානේ රස විඳිනවා කියලා. විඳීම් දෙකක් තියෙනවා පෙන්වතුනි. එකක් කායික වේදනාව, අනික මානසික වේදනාව. මේ මානසික වේදනාව කියන එක කියලා කියන්නේ පිළිතුරු ඒ ගැඹුරින් තියෙන චේතාන්විත උපාදානස්කන්ධයේ වේදනාවක්. එහෙම නැතුව මේ බුදු කෙනෙකුට, රහතන් කෙනෙකුට, මහන්සිය කෙනෙකුට විඳීම නැහැයි කියලා මේ මේ කෑමක රස අඳුන ගන්න බැරි ප්‍රශ්නය නෑ. එහෙම එකක් නෑ. එහෙම ප්‍රශ්නයක් තිබ්බනම් එතෙන්ටපත් වෙන්න හොඳ නැති තැනක් නෑ. ඈ යන්න ඕන පාර දන්නේ නැහැ, කෑමක රස දන්නේ නැහැ, පහළ වෙන අරමුණක හොඳ නරක දන්නේ නැහැ, ලස්සන අවලස්සන විඳ ගන්න බෑ. එතකොට ඒක මහ විකාරයක් නෙවෙයි නතුනේ. එහෙම තැනක් තිබුණොත් ඒක මානසික රෝගයක්. එහෙම වුණොත් නිවන් දකින්න දකින්න එක්කෙනා අල්ලලා ගිහලා අඟොඩ දානවා. ඇයි ඉතින් මෙයාට මේ ඉලක්ක කරගන්න බෑ? සංඥාව අවුල්. මේ ගෙදර යන්න ගියාම වෙන කොහේ හරි යනවා ඈ. උදැල්ල ගේන්න ගිහුවම කැත්ත අරන් එනවා, කැත්ත ගේන්න ගිහුවම ඉනිමග අරන් එනවා. සංඥා වැඩ කරන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා ඒ තත්ත්වයක් නැහැ. එතකොට රසවත් ආහාර රසවයි කියලා දන්නොත් තිත්ත නම් තිත්තයි. රස මේ එකක්වත් නෙමෙයි. මේ තමයි කාය වින්දන ස්වභාවය. මොකද කයෙන් රස හඳුන ගන්නෙ. හැබැයි ඒකේ තියෙන්නේ වෙන දෙයක්. දැන් ඒකයි මම උදාහරණයක් දක්වන්නේ. මේ සමයේදී අපි තියෙනවා රහතන් වහන්සේලා තියෙනවා, ඊළඟට සාමාන්‍ය ප්‍රභූ පුසජන අය තියෙනවා, ඊට පස්සේ යාචකය මොම කීප දෙනෙම මොම පොලිමර තියලා එකම ආහාරය දෙනවා. මම අහන්නේ එකම ආහාරය එකම විදියට අනුභව කරනවද කියලා නේ. හැබැයි රස දන්නේද? රස දන්නවා. හස දැම්ම දැනගත්තට ඒක පරිහරණය කරන ආකාරය, චේතාන්විත භාවය වෙනස්. ඔන්න උතනයි පින්නතුනේ විඳින්නේ නැහැ කියලා කියන්නේ. ඈ පංචස්කන්ධේ විඳීමක් නෙමෙයි නැත්තේ. තියෙන්නේ අර උපාදානස්කන්ධේ විඳීමක් නැති එක. ඒක කාටවත් ඉදින් පිටින් ඔප්පු කරලා පෙන්නන්න බැහැ පින්නතුනේ. ඒ කාලේ ඉතින් ඔය පුතජන මිනිස්සු රහතන් වහන්සේලා කෙරෙහිත් විවිධ මැනීම් කරලා තියනවා. මේ වික්ෂූන් වහන්සේ මේවට කැමති, මේ ආහාරයට ගිජු කෙනෙක් කරේ මේ කියලා හිතපු අවස්ථා තියෙනවා. නමුත් එතනින් ඒක වෙන් වුණාට පස්සේ පින්නතුනේ එයා හිතලා නොවිඳ ඉන්නව නෙමෙයි, ඉබේටම එතන විඳ වෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා උපාදානයේ. ඒ කියන්නේ සියල්ල තුලම විඳවීමක් සිද්ධ වෙන්නේ නැහැ. හිතලවත් එතෙන්ට උපාදානයට වින්දනයක් ඇති කරන්න බෑ. ඇයි? ඒ සියලු සංස්කාරකයෝ ඉක්ම වූ ඥානයකින් නවදි වෙලා ඉන්න නිසා. දැන් ඒක හරියට වෙනතුනේ අපි හිතමු බිල් ග්‍රේට් රුපියල් 10ක අගයක් හදන්න පුළුවන්ද? අපේ රටට ඇවිල්ලා රුපියල් 10ක් තියෙනවා. අපි ඒකට කිව්වොත් එහෙම බිල් ග්‍රේට් ඔයා කොහොම හරි මේ රුපියල් 10 ලොකු එකක් කියලා හිතන්න කියලා කිව්වෝ. බිල් ග්‍රේට් කිව්වා අපි ලෝකේ ඉන්න ලොකුම ධනවතා හැටියට සැලකන කෙනෙක් හැටියට නේ. තව අය ඉන්නවා මේ එහෙම හිතන්න කිව්වෝ. මිනිහගේ මට හරි අමාරුයි මේක ලොකු මුදලක් කියලා හිතන්න අමාරුයි මට ඒක. අන්න ඒ වගේ තත්ත්වයක් වෙන්න උතුනේ. මේ සංස්කාර ලෝකයේ තියෙනා වූ අඩු බව, එහෙම නැත්නම් ග්‍රාම්‍ය බව, ගාමෝ හීනෝ පූතජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ, මේවා මේ අනර්ථයේ පිනිස පවතින දේවල් කියලා තේරුණාට පස්සේ මේවා සීමා සහිත කාලයක පවතින දේවල් කියලා දැනගත්තට පස්සේ මේක මායාකාරී දෙයක් කියලා දැනගත්තට පස්සේ ඒ දෙයට දක්වන ස්වභාවය අඩුයි. අර ඇලෙන ස්වභාවය අඩුයි. අර හොල්මන්ගේ නිර්මාණය කරන මිනිස්සයා හොල්මන් වලට බය නැහෙනේ. මිනිහා හොල්මන් වලට ප්ලේන් ටික ගෙනියනවා. තේරුණාද? දැන් අපි පොසක් කාලේට හොල්මන් ගුහා යනවනේ බලන්න. ඒකේ හොල්මන් ගුහාවක හිටිය අපේ යාළුවෝත් හිටියා. ඉතින් අපි දන්නවා ඉතින් හොල්මන් ඉන්න තැන දන්නවා. ඉතින් හොල්මන් වලටත් විවේක දිනුට උට ප්ලේන් ටිකකින් දෙන්න ඕන. තේකින් දෙන්න ඕන. එතකොට ඉතින් හොල්මන් වලට ප්ලේන් ටිකකින් ඉන්න මනුස්සය බයයිද? බය නැහැ. උනිය දන්නවා මෙතන මේ හවල් හොල්මන තියෙන්නේ, මෙතන තියෙන්නේ මේ හොල්මන. මේ හොල්මන කියලා දන්නවා. ඉතින් ඒ නිසා ඒක තමයි වැඩේ. මේක අවබෝධ කරගත්තට පස්සේ අර ඒක ආත්මීය වශයෙන්ම ඒක ස්වභාවය ඒකයි වෙනතුනේ. මට මතකයි මම ඒක අවස්ථාවකදී අර තියනවානේ අර මේ සෙබලෙක්ගේ අතපය වෙනමයි, ඔලු ගෙඩිය වෙනමයි වම තියලා විදුරු වලින් හදලා තියෙනවා. මොකද කරන්නේ? අර මේක මේ මූණ තියෙනවනේ, ඔලුව විතරක් තියෙන ගාලා කවුරුත් හිටියේ නෑ. අරගෙන විතරේ මේ 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 අල්පෙනෙත්තක් අරගෙන ඉවරලා මේම කළ මූණට අනින්න ඇදුවා. අනිත් අරුණිය කෑ ගැව්වා. එමියගේ බෙල්ල හිර වෙලා තියෙන්නේ මෙතන. අර වීදුරු වෙන්නේ ඒක පෙන්නන්නේ විදියට කැපිලා තියෙනවා. අර යටින් ඉන්නේ ඔළුව දාගෙන. අරු කෑ ගැහුවා අර ඉන්න ඇයට එන්න කියලා ඉවරලා. මේ අල්වෙද තියෙන්නේ. ඉතින් අර ඒ වගේ. ඉතින් අර මායාව තමයි තියෙන්නේ. මායාවනේ තියෙන්නේ. ඒක තමයි වැඩේ. මේ සිතත් එච්චරයි. මායාවේ තියෙන මේ මායාව කියන එක හොල්මන් ගුහාව යදා අවබෝධයෙන් දැනගත්තට පස්සේ ආයි ඒක ඇතුලේ බය වෙන්න දෙයක් නෑ. එයා දන්නෝ මේ 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 මායය කියලා දන්නෝ. ඒකයි විද්‍යාව සහ විද්‍යාව තියෙන ස්වභාවය. දැන් ওই මැජික් ක්‍රමවේදවල බැලුවාම එකපාරට හරි පුදුම වෙන කොහොමද ඒක කරේ? කොහොමද ඒක කරේ කියලා. නමුත් ඇත්තට මේ මැජික් එක කරන විදිය කියලා දුන්නට පස්සේ ආ අයියෝ මොනතරම් මේ සරල දෙයක්ද කියලා හිතෙනවා. ඔන්න ඕකමයි තියෙන්නේ. දැන් අපි දකිනවා මෙහෙම පෑන මෙහෙම නාහෙන් දාලා අනිත් නාහෙන් ගන්නවා. අපි දන ඔපචේන ආය ඇතුළේ පෑනක් දාලා කොහොමද පෑනක් ගන්නෙ? මේ මිනිහ දාන පෑනක් නෑ. කඩුවක් ගිලිනෝ. ඉතින් අපි හිතන කොහොමද කඩුවක් ගිලින්නේ මේ කියලා කරලා. නමුත් ගිලින කඩුවක් නෑ. අතර ගිලන අයත් ඉන්නවා. මේ නව සමහරලාට තියෙන මැජික් එක තියෙන්නේ. දවසක් මිනිහෙක් ඇවිල්ලා බෝතල් කටු කෑවා. මං එයාට දුන්නේ කීයක්වත්. මං ඇහුවා ඔයා බෝතල් නොකා ඉල්ලුවා නම් මං දෙනවා. ඉතින් බෝතල් කටු කාපුනේ. අය වෙන මොකක්වත් කන්න ඕනේ නැහැනේ. තව ඉතින් බෝතල් කාලා යන්න කියලා කිව්වා. මනුස්සයෙක් දුකටපත් වුණාම ඒක මැජික් එකක් බවට පත් කරලා එයාට ඒක මේ 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 සල්ලි දෙන්න ඕනේ. මේ මිනිහා ඇත්තට කෑවා. බෝතල් කටු කරන එකට ඒක කන්න ක්‍රමයක් තියෙනවා. එක්තරා කොළ జాතියක් තියෙනවා කන්න. ඒ කොළ ටික ඉස්සෙල්ලා කන්න ඕන. කෑවට පස්සේ කට කැපෙන්නේ නැහැ. තේරුණාද? ඊට පස්සේ ඒ කොළ జాතිය කෑවට පස්සේ කට කැපෙන්නේ, බඩට ගියත් බඩ කැපෙන්නේ නැහැ. ඒකයි තියෙන ක්‍රමය. එක එක ක්‍රමයේ තියෙනවා. ඉතින් ඒවයි පොඩි පොඩි දේවල් තියෙන මැජික් තියෙන්නේ. තමන් දිහා බලන් තමන් ජාති ජරා ව්‍යාධි මරණ ඉක්මවාද ඉන්නේ කියලා එච්චරයි. පරමාර්ථ වශයෙන් මානසික වශයෙන් මනසට දැනෙන්නේ නැද්ද මට ජරාවක් මරණයක් ශෝකයක් පරිදේවයක් එන්නේ එනති තැනක මම ජයග්‍රාහී තැනක ඉන්නවා භව ගමනට යන සිත සංසිඳවලද තියෙන්නේ කියලා. මේ මතු පිට ජීවත් වෙන සිත නෙමෙයි භව ගමනට යන සිතේ පින්නතුනේ ඒ ජාති ජරා ව්‍යාධි මරණ නැති වෙන්න ඕන. නැත්තම් ඉතින් පිටින් පිට සිතෙන් නම් ඕන තරම් ඉන්න මරණයට බය නැති මිනිස්සු ඔය හමුදාකාරව ඉන්නේ බෝම බැඳන් පයින් මිනිස්සු ඉන්නවා. ඉතින් මේ මිනිස්සු මරණයට බය නැහැනේ. ඒ අතින් බලනකොට රහතන් වහන්සේලා එව නෙමෙයි බල්ලෙක් පිරුවක් දුවනෝනේ. ඒ අර මේ නේද අර සුනක වැද්දට ගේ මේ වෙකට රහතන් වහන්සේ දීවා. දෝලගෙන් ගහකට නැග්ගා. ඉතින් කොහොමද තියෙන්නේ? ආන්න අපේ මේ කාලේ හිටියේ නම් ඒ රහතන් වහන්සේ අපේ මිනිස්සු ඔක්කොම කියනවා මොන රහද්ද බම් බල්ලෙක් පිරුවා ආමුදුරෝ දීවා දෝල ගිහිල්ලා ගහේ නැග්ගා. ඌක කරපු බොරුවක් කියලා කියන්නේ ඊට තියෙනවා. ඒක එහෙම මනින්න බෑ පෙන්නතුනේ. පිස්සෙක් වෙන්නේ නැහැ සත්‍ය අවබෝධයක් කරනවා මිසක් පිස්සෙක් වෙන්නේ නැහැ. දැන් ඔය ඇත්ත සන්තෝෂ රහතන් වහන්සේ කෙනෙක් වුණා අතීත කතාවේ දෙන්න ඕන. උන්වහන්සේට බල්ලෝ උසු ගැන්නුවා. උන්වහන්සේ පාත්‍රේ තියාගෙන හිටගෙන හිටියා. මුළු ඇඟම බල්ලෝ ටික කාලා ඇටකටු වලට වෙනකම්ම කානකම් හිටගෙන හිටියා. ඊට පස්සේ ඔක්කොම ඇටකටුත් කාලේ වරුණාට පස්සේ තමයි ඇටකටු සෙට් එක බිමට වැටුනේ කියලා කිව්වනම් අන්න රහතන් වහන්සේ. එහෙම ආශ්චර්යයක් තිබ්බනම් හරි ෂෝක් නේ. නිකන් සාදු කියන්න පුළුවන්. සන්තෝෂයි දෙහිම එකක් කරගත්තනම්. මන්නම් දකින්නේ ඒක මහ පිස්සුවක් වගේ කියලා. අපේ අය වීර කතා නොවන දේවල් වීර වශයෙන් හිතන වෙලාවල් තියෙනවා. අයියන්ඩී මම මැරෙන හැටි පෙන්වන්නම් කියලා ඉවරලා බෙල්ල තියනවා ගිහිල්ලා කොටේට. ඉතින් අපි මිනිස්සු ලොකු වීර කතාවක් වගේ හිතනවා. ඒක වීර කතාවක් නෙමෙයිනේ. එහෙම නෙමෙයි අර ඉන්නේ උන් ඔක්කොටම ගහලා ඉවර වෙලා අන්න බේරගෙන නේද අයියා අම්මයි බේරගෙන පැනලා දිව්වා කියලා තිබ්බනම් අන්න වීර කතාවක්. බේරගෙන හඳුන මේ යකෝ බෙල්ල තියෙන එක කොටේට වීර වැඩක් කියලා. ඒව වීර වැඩ නෙමෙයි. ජීවිතේ විපතටපත් වෙන එක වීර වැඩක් නෙමෙයි. සියදි විහාරි කරගන්න එක වීර වැඩක් නෙමෙයි. ওই පල්ලම් වලින් පැනලා මැරෙන එක මිනිස්සු වීර වැඩක් නෙමෙයි. ඈ ප්‍රශ්න වලින් වලට මූණ දෙන්න බැරුව නේද? තමන්ගේ තමන් පරාද වීමක් නැතර වෙන්නේ. තමන් කරන්න ඕන තමන්ගේ දුප්පත්කම නිසා තමන්ට ගෑණි දෙන්න බෑ කියලා කියනවනම් උපෝසත් වෙලා ගෑණි අරන් යන්න ඕන. වාහනයක් නැති නිසා ගෙයක් දොරක් නැති නිසා කසාදෙ දෙන්න බෑ කියන නම් ඌ කන්දෙන් පල්ලයට පයින් නැතුව ගෙයක් දොරක් හදාගෙන ඈ ඕ කසාදෙ අරන් යන්න ඕන එච්චරයි. ඉතින් එහෙව නැතුව මේ මෝඩ සමාජයක් හැදිලා මෙතෙන්දි නෙමෙයි ඔබට පින්නතුනේ ඔබේ මනස පරීක්ෂා කරගන්න පුළුවන්කම තියෙන නගරෙදී ගෙදරදී හොඳම හතුරා මුණ ගැහෙන තැනදී. හැබැයි මතක තියාගන්න බුදු කෙනෙකු වුණද ප්‍රතික්ෂේප කරන දේවල් තියෙනවා. නමුත් ඒක අවබෝධයෙන් කරන දෙයක්. ඒක වෙනස් දෙයක්. ඒක කාටවත් හිතාගන්න බෑ. ඒක පිටින් කෙනෙකුට මනින්න ලෑස්ති වෙන්න එපා. දැන් බුදුහාමුදුරුවෝ අර සැරියොත් හාමුදුරුවොත් එක්ක වැඩම කරපු ඒ භික්ෂූන් වහන්සේලා කෑ ගහනකොට මෙතන කෑ ගහන්න එපා කියනවා. එතකොට කෙනෙක් කියන්න පුළුවන් පොඩ්ඩක් බුදුහාමුදුරුවන්ට ඉවසන්න කියන්න. මේ අපි ආව විතරයි මේ පොඩ්ඩක් අපේ වැඩ ටික කරගන්නකම්. එහෙම කියනවාද? බුදුහාමුදුරන්ට ඉවසීමක් නැහැ බලනවා අර චුට්ටක් කෑ ගහවයි කියලා මම කෑ ගන්නවනේ. එහෙම හිතයිද? අර භික්ෂුන් වහන්සේලා මේ කොටස් දෙකක් එකතු වෙලා වැසිකිළිය වතුර පෝච්චියට රණ්ඩු වෙනකොට එතකොට ඕක උහුල ගන්න බැරුව පාරලෙය වනයට ගියා කිව්වහම ආපෝ මේ පොඩි ප්‍රශ්නයක්වත් උහුල ගන්න බැරි නෑ පින්නතුනේ. ඒකට ඒ විසඳුම හැටියට බුදු කෙනෙක් දකින්නේ මොකද්ද? ඒ දේ කරනවා. ඒක කලකිරීමක් නෙමෙයි. එතන විසඳුම එතනින් ඉවත් වෙන එක කියලා තේරුනොත් ඒක කරනවා. එතන නිහඬව ඉන්න ඕනක කියලා තේරුනොත් ඒක කරනවා. ඒකට උත්තරයක් දෙන්න ඕන කියලා හිතුනොත් උත්තරයක් දෙනවා. ඒක මේ පලායාමක් කලකිරීමක් නෑ. ඒ වගේම සැරෙන් කියන්න ඕන තැන යමක් තිබුණා නම් ඒක බොහෝම සර වචනයක් භාවිතා කරලා ඒක කියනවා. නමුත් ඒක තුල පුදජනෙකුට එහෙම මනින්න බෑ. එනතුනේ භික්ෂූන්ට ලේ බඩ යන දේවලුත් කියලා තියෙනවානේ. ඒ කියන්නේ ඒ කියපු බණේ තියෙට සැරට කොච්චරද කියනවනම් 20000 භික්ෂූන් වහන්සේලා රහත් වෙලා 20000 භික්ෂූන් වහන්සේලා සිවුරු ඇරලා ගියා කියන මොකද අග්ගික්ඛන් දෝපපු සූත්‍රය දේශනා කළා. ඒකද දේශනා කරා උඹලා මේ බත්ගුලි ගිලිනවට වැඩිය හොඳයි ධර්මය අවබෝධ කරගන්න නැතුව ගිනිගුලි ගිලපිය කියලා කිව්වා. මොකද ඒක මේ ආත්මේදී ඔබ පිච්චිලා යනවා විතරයි සසර ඔබට අනන්ත දුක්වලටපත් වෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ වගේ දේවල් කිව්වා. මොකද හේතුව මේ ශාසනයට ඇවිල්ලා ශාසන වටපිටාව තුළ පරිසරයක් හැදුනට පස්සේ ඒ දායක කාරකාදීන් උදව් එමෙව කරන්න පස්සේ අගහිඟකන් තියෙන ඔක්කොම ටික මහාන කෙරෙව්වා. සමහරලාට තමගේ ගෙදර මුලදී ස්වාමියා දුන්නේ අකමැත්තෙන් මහාන වෙන ස්වාමියට පස්සේ ස්වාමියටම කිව්වා ඔබ ගිහින් මහාන වෙයා. මහාන වෙලා මොකද කරන්නේ? එකතු වෙන දේවල් අපේ ගෙදරට දීපන් කිව්වා. ඒ වෙලේට දැන් දැනගත්ත බුදුහාමුදුරු මේ ශාසනය දැන් වෙන දිහාවකට යන්නේ කියලා දේශනා කරා. අකි කන්දුම සූත්‍රය ගිනි කන්දක් උපමා කරගෙන කරන සූත්‍රය දේශනා කරා. දේශනා කරාම අර ඒක වැඩිච්ච කට්ටිය මොකද උනේ? රහත් වෙන කෙනා රහත් උනා කියලින් මා ප්‍රමාදී මම රහත් වෙන්න ඕන කියලා මගපල දැක්කා. පලා යන අය පලා ගියා, තව අය උණ්ඩ ලේබඩ ගියා. එතකොට බලන්න මේ වචන කොහොම සරත් තියෙන්නේ නැද්ද කියලා. එතකොට අපිට අපි මේ හුදෙක් හිතන පටු හොඳ කෙනෙක් එහෙම නෙමෙයි. අපි හිතන මේ කණෙන් ඇදලා ගියා සද්ද නැතු ඉන්න කෙනෙක් එහෙම බලාපොරොත්තු වෙන්න එපා. ඒක දර්ශනයක්. මේක ඥාන දර්ශනයක්. ඒක අවබෝධ කරගන්න තුරුම කියන්න බෑ. ඒක අවබෝධ කරගත්තාම තියෙන තත්ත්වය මොකද්ද කියලා. මෙන්න මේ ස්වභාවයයි කියලා කියන්න බෑ. පින්නතුනේ ජලය වගේ හරියට වීදුරුවට දැම්මම වීදුරුවේ හැඩේ, බෝතලයට දැම්මම බෝතලේ හැඩේ, ගඟේ ගලනකොට ගඟේ හැඩේ, මූදට දැම්මම මූදේ හැඩේ තියෙනවා වගේ. ඒ වගේ ජලය වගේ. එහෙම හැඩයක් නෑ. මෙන්න මේ විදියටමයි ඉන්නේ කියලා එහෙම එකක් නෑ. බුදු කෙනෙක් හැමතිස්සෙම නිහඬව ඉන්නවයි කියලා එහෙම එකක් නැහැ. උත්තර දෙනවයි කියලා එහෙමම එකක් නැහැ. ප්‍රතික්ෂේප නොකරනවම සිටිනවයි කියලා එහෙම එකක් නැහැ. හැම දෙයකටම මෛත්‍රී කරනවයි කියලා එහෙම එකක් නැහැ. හැම දෙයකටම එක ආකාරයක් කියලා කියන්න බෑ. ඒක තත්ත විපස්සනා. ඒ මොහොතට ඒ මොහොතේදී අලුත් වෙන අදහසක් ක්‍රියාත්මක වෙන නිසා දෘෂ්ටිගත භාවයක් නැහැ. දෘෂ්ටිගත භාවයක හිටියොත් පුදුම පීඩනයක් නෙ පින්නතුනේ. දෘෂ්ටිගත භාවයක හිටියොත් එහෙම ඒක පීඩනයක්. ඒක අමාරුයි. දෘෂ්ටිගත භාවයක ඉන්න එපා. ඉතින් මෙන්න මේ ඉනිමගක් වගේ ධර්මයේ දේශනා කළා. මේ ඉනිමග උඩටම නැගලා බලන්න බලනකොට ඔබට සද්ධර්මය කියන්නේ මොකද්ද කියලා පෙනේවි. ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්න, ජීවිතය අවබෝධ කරගන්න හැම දෙනාටම සම්මා සම්බුදු සරණ වේවා.